হয় পাচ্চা মানো পাচিয়ে মানো দিয়ার কিংবেলা লিয়া গা থেকে হাই নিয়ে পাচিয়ে মানো পাচ মানো কি
ఉపసంగమతి
එහෙම නැත්නම් සෝ භගවතෝ සාන්තිකං උපසංගමති දෙකම හරි.
හරි ඒකට සිංහලෙන් අපි ගත්තොත් වෙත යනවා කිව්වොත්
ဒုတိယවෙන් තියන්නත් පුළුවන් අර ක්‍රමයට සාන්තිකං පදේ දාලා චට්ටියෙන් තියන්නත්
පුළුවන්. දෙකම තියන්න.
හරි නේ. බොහෝ විට ဒုတိယවෙන් තියෙන්නේ භගවන්තං උපසංකමිත්වා ඒ වගේ ගොඩක් වෙලෙ එහෙම තියෙනවා. සාන්තිකම් පදේ නැතිවත් තියෙනවා. ඇතුවත් තියෙනවා.
අර කරට වගේ එතකොට ව්‍යංජන ඉවත් වෙනවා කියලා කොහොමද හොයාගන්නේ අපි? අර කර ධාතු වගේ
ඒවා. ඔව් ඒවා ඉතින් ව්‍යාකරණ පොත්වල කියනවා. පදේ ඉතින් බුද්ධ දේශනාවේ තියෙන විදිහ අපිට හුරු වෙනවනේ ඕක කියවන් යද්දි කාලයක්. එහෙම නැතිව ඉතින් ව්‍යාකරණ පොත්වල ඒ ටික කියනවා. ඒ ඇසුරෙන් තමයි ඉතින් මූලික වේ ටික දැනගන්න ඕන. ඒ තැන් කියනවා පැහැදිලිව මේ තැන්වල මේ විදිය පදේ හැදෙන්නේ කියලා.
නැත්නම් ක්‍රමයක් නෑ
නේද? ක්‍රම කීපයක් තියෙනවා ඒ තැන් ටික කියනවා. මෙහෙම මෙහෙම මේ වගේ අවස්ථාවක් උදා වුණොත් මෙහෙම වෙනවා. ඒ ටික දැනගත්තම ඊට පස්සේ පැහැදිලි. ඉතින් අපිට මේ දැනට කරගෙන යන පොත්වල ඒ ඔක්කොම විස්තර කියවෙන්නේ නැහැ. අපිට එච්චර ඉතින් විස්තරයක් අවශ්‍යත් නැහැ දැනට. එතකොට ඉතින් ඔක්කොම ඉතින් මෙතන කිව්වොත් ඉස්සරහට ඉතින් කියන්න දෙයක්වත් නැති වෙනවනේ නේද? ඉතින් අර පිළිවෙලට සරල තැන ඉඳන් යන්න එපායි. මුලින් නැත්තම් මුලින් ඉඳන් අමාරු තැන ඉඳන් පටන් ගත්තොත් ඊට පස්සේ ඉතින් අපි පුළුවන් තරම් සරල මට්ටමකට කතා කරගෙන යමු. දැන් මේ කර්මකාරකිකේ ගැටලු තියෙන නිසා මේ මෙතන පොඩි වැඩි විස්තරයක් කරන්නේ. ටිකක් අපහැදිලි කියපු නිසා. ඉස්සරහට කොහොමත් මෙච්චරම සංකීර්ණ එකක් ඇත්තටම යෙදෙන්නේ නැහැ. දැන් මම මේ රතු පාටින් ඉරි ගහලා තියෙන්නේ වැඩිපුර යෙදෙන පද. අපි පළවෙනි එකේ තීරුම් කියාගෙන ගියොත් හැමෝම නේද? අපි ඉස්සෙල්ලා බලමු මේ උඩ මේ වගුව නේද? ඒකේ තියෙන ටික පැහැදිලිද කියලා. ඒ වගුවේ මතක තියාගන්න තියෙන්නේ ආඛ්‍යාත පදේ තියෙනවා ඊට සමාන අර්ථයක් යෙදෙන්න පුළුවන් කිතක පදයක් තියෙනවා. එතකොට 1 2 කියලා දාලා තියෙන දෙකේම අර්ථය සමානයි. හැබැයි බහුලව යෙදෙන්නේ ඔය වර්තමාන කාල කර්තෘකාරකයේදී නම් ක්‍රියාපදේ. තේරුණාද? පචති කියන එක තමයි බහුලව යෙදෙන්නේ. උදාහරණයක් තමයි මේ දීලා තියෙන්නේ. දැන් මතක තියාගන්න ඕනේ ඉස්සෙල්ලාම අර උඩ කොටස හදාගන්න කීනම් අපි බලාගෙන යමු. අංගය කියලා කියන්නේ මොකක්ද? අංගය කියලා කියන්නේ ඔව්. අපි ඒක හොයාගන්නේ කොහොමද? වර්තමාන කාල ප්‍රථම පුරුෂ ඒක වචන පදේ නම් අපි තී කියන ප්‍රත්‍ය අයින් කරනවා. ඉතිරි කොටසර තමයි අංගය කියලා කියන්නේ. එතකොට ගච්ඡති කිව්වොත් ගච්ඡ කියන එක. සුනාති කිව්වොත් සුනා කියලා තියෙන කොටස. පැහැදිලිද? එතකොට අන්නේ කොටසට තමයි අංගය කියලා කියන්නේ. ඒක හැදෙන විදිය තමයි අතන දාලා තියෙන්නේ. ධාතුවට විකරණ ප්‍රත්‍ය එකතු වෙලා තමයි හැදෙන්නේ. අපිට ඒවා අපිට දැනට අවශ්‍ය නැහැ කියලා කලින් අපි කතා කළා. කොහොම හෝ අර විදියට මතක තියාගන්න අංගය කියලා කියන්නේ මෙන්න මේ ටිකටයි. පැහැදිලි නේ? ඊට පස්සේ අන්න ඒ කර්තෘකාරක අංගය කර්මකාරක අංගයත් එක්ක තියෙන වෙනස අපි ඉස්සෙල්ලාම අඳුරගන්න ඕන. කර්තෘකාරක අංගයේ වෙනසයි මේ දෙකේ වෙනස. එතකොට අපිට ওই ගොඩාක් ප්‍රශ්නේ පැහැදිලි වෙනවා. දැන් කර්තෘකාරක ක්‍රියාපදයේ හැදෙන්නේ පචති කියලා. කර්මකාරක ක්‍රියාපදයේ හැදෙන්නේ පච්චති කියලා. එහෙම නැත්නම් පචීයති කියලා. ඒතර ඔය දෙකේ වෙනස අපිට තේරුම් ගන්න පුළුවන් වෙන්න ඕන වචනේ දැක්කම. පැහැදිලිද? ඒතකොට පචති කියන එකේ තේරුම පිසයි. පච්චති කිව්වොත් පිසනු ලබයි. පිසීමට ලක් වෙනවා. හරි. ඊට පස්සේ දැන් මේ පච කියන අංගය එකතු වෙලා මේ ආඛ්‍යාත පද හැදෙන විදිය, කිතක පද හැදෙන විදිය තමයි ඊට පස්සේ කර්තෘකාරක කොටස යට තිරියෙන්නේ. මුලින්ම ඊට පස්සේ වර්තමාන කාලී ආඛ්‍යාත පදයේ විදියට මම එකතු කරලා තියෙන්නේ තියන ආඛ්‍යාත ප්‍රත්‍ය විදියට. ඒකට කැමති විදියට වර්තමාන කාල ඉතිරි ඒවා ටික එකතු කරලා පද හදා ගන්න පුළුවන්. ටී කියලා එකතු කරන්නේ ප්‍රථම පුරුෂ ඒකවචන නන්නේ. එතකොට පචති සෝ ඕදනම් පචති කියන එකටම සමානයි සෝ ඕදනම් පචන්තෝ හෝති. ඔහු බත පිසන්නේ වෙයි. කිව්වත් ඒ අර්ථෙමයි. හැබැයි මේක යෙදෙනවා ගොඩක් අඩුයි. වර්තමාන කාල කිතක යෙදෙන තැන් ගොඩක් අඩුයි. බොහෝ විට ක්‍රියාපදේ තමයි තියෙන්නේ. පැහැදිලිද? ඒකේ අර්ථයත් අපි කෙටියෙන් මතක තියාගන්න ඕන. ඒ දෙක යෙදෙන්නේ මේ වගේ තැනක. කර්තෘකාරක වාක්‍යයක, ඒ කියන්නේ පචති කියන එකෙන් කියවෙන්නේ පිසයි කියන එකනේ. එහෙමනම් ඒ පිසයි කියන එකෙන් පිසන්නේ කවුද? පිසන කෙනා ගැන කියවෙන සෝ කියන පදේ උක්ත වෙන නිසා. එහෙම නැත්නම් ඍජු සම්බන්ධය තියෙන්නේ සෝ කියන පදෙත් එක්ක. පචති කියන එක වෙනස් කළොත් එහෙම, ක්‍රියාපදේ වෙනස් කළොත් එහෙම, වෙනස් වෙන්නේ සෝ කියන පදේ. පචන්ති කියලා දැම්මොත් සෝ කියලා තියන්න බෑ. තියන්න වෙන්නේ තේ කියලා. පචසී කියලා වෙනස් කළොත් අන්න මේක වෙනස් වෙනවා. තං කියලා වෙනස් වෙනවා. එහෙමනම් මේ පචති කියන ක්‍රියාපදයේ ඍජු සම්බන්ධයේ තියෙන සෝ කියන කර්තෘ පදෙත් එක්ක. ඒ නිසා තමයි මේකට කියන්නේ කර්තෘකාරක ක්‍රියාපදයක් කියලා. හැබැයි කිතකයේදී වෙනසක් තියෙනවා. කිතකයේ එක පැත්තකින් ලේසි. දැන් ඔය පචන්තෝ කියන එක තියෙනවා නම් ඒක විතරක් එහෙම්ම තියලා නවත්තන්නත් පුළුවන්. සාමාන්‍යයෙන් අපි පචන්තෝ හෝති කියලා අපි තියෙනවා. හැබැයි ඒ වුණාට සෝ ඕදනම් පචන්තෝ, තේ ඕදනම් එතන බහුවචනෙදි වෙනස් වෙනවා පචන්තෝ පචන්තා කියලා. හැබැයි ඒක වචන හැම පදයකදීම පචන්තෝ කියන එක වෙනස් වෙන්නේ නැහැ. ත්වං ඕදනම් පචන්තෝ, අහං ඕදනම් පචන්තෝ, මයං කියලාවත් අන්න බහුවචන නිසා පචන්තා කියලා. මොකද මේක නාම පදයක්. පැහැදිලිද? නාම පදයක මේ නාම පදයේ ඒක වචන නම් මේ කිතක නාමයත් ඒක වචනින් තියන්න ඕන. මේක බහුවචන නම් මේක බහුවචනින් තියන්න ඕන. නාම පදවල උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ කියලා දැන් ભેදයක් නැහැ නේ. දැන් බුද්ධ ශබ්දයේ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ එහෙම නැහැ නේ. ඒ වගේ තමයි පචන්ත ශබ්දයේ උත්තම පුරුෂ මධ්‍යම පුරුෂ ප්‍රථම පුරුෂ කියලා එහෙම බෙදෙන්නේ නැහැ. දැන් බුද්ධ ශබ්දයේ උත්තම පුරුෂ වචනේ මොකක්ද? එහෙම කියන්නේ නැහැ. තේරුණා නේද? ඒ නිසා මේකේ වෙනස් වෙන්නේ පද දෙකයි. ඒක වචනව තියෙනවා නම් පචන්තෝ කියලා තියෙනවා, බහුවචනින් තියෙනවා නම් පචන්තා කියලා හිතනවා. ඉතින් ඒක එච්චර ලොකුවට හිතන්න ඕන නැහැ. මොකද ඒ විදිහේ යෙදීම් ගොඩක්ම අඩුයි. වර්තමාන කාලෙදි කිතකය ඒ වගේ යෙදෙන අවස්ථා අඩුයි. බහුලව මේ ක්‍රියාපදේ නම් බහුලව යෙදෙනවා මේ විදිහට. ඊට පස්සේ දෙවෙනි එක අපි ගත්තොත් ඒත් කර්තෘකාරක වාක්‍යකම අතීත කාල පදේ. පිසන්නේය කියන දැන් එකම අර්ථය කියන එකයි එතන කියලා තියෙන. පිසන්නේය කියන තමයි ඇත්තම අර්ථය. පිසන්නේ වෙයි. ඉතින් පිසයි කියන එකම තමයි අර්ථය. අර්ථයෙන් සමානයි කියන එක පෙන්වන්නයි මේ සමානයි කියලා මෙතනින් දැම්මේ. අර්ථ දෙකේ කියද්දි පොඩි වෙනසක් තිබුණත් අර්ථය එකයි. ඔහු බත පිසයි කිව්වත්, ඔහු බත පිසන්නේ වෙයි කිව්වත් එකම දේ. හරි නේද? හරි. ඊට පස්සේ දැන් අතීත කාල ක්‍රියාපදේ. මේක නම් හුරුයිනේ. මෙතෙන්නත් අපි කැමති විදිහට දැන් අතීත කාල ප්‍රත්‍ය ටික මතකද? ආඛ්‍යාත ප්‍රත්‍ය ටික. අපි පද හැදුවේ අපචී පචී, අපචී පචී, අපචින්සු පචින්සු, අපචුම් පචුම්, අපචෝ පචෝ බහුවචනෙදි අපචිත්ත පචිත්ත. ඒ උත්තම පුරුෂේ අපචින් පචින් බහුවචනෙදි අපචිම්හා පචිම්හා අපචිම්හ පචිම්හ. අන්න ඒ ටික තමයි මේ දීලා තියෙන්නේ. ඒකේ පළවෙනි එක විතරයි මේ ලිව්වේ. ඉතින් ඒවත් ඒ විදිහට ගලපලා ලියා ගන්න පුළුවන් මේ විදිහට වාක්‍ය වල දාලා. එතකොට සෝ ඕදනං පචි. එහෙම නැත්නම් පචි. එහෙම නැත්නම් අපචි. එහෙම නැත්නම් අපචි. ඔහු බත පිසුවේ. ඔහු බත පිසුවේ අතීත පදේනේ. ඒ අර්ථයමයි. එතකොට සෝ ඕදනම් පචිතාවි. එහෙම නැත්නම් සෝ ඕදනම් පචිතවා කියලා කිව්වත් ඒ අර්ථයමයි. නෑ නෑ ලද්දේ නෙවෙයි. පිසුවේ වෙයි. පිසුවේය. මේකේ එකයි මේ සමාන ලකුණ තියෙන්නේ. මේ අර්ථයමයි. එහෙම ලද්ද කෑල්ලක් එන්නේ නෑ. ඒ නිසා තමයි කියන්නේ මේකට කර්තෘකාරක කිතකයක් කියලා. කර්තෘකාරකයි කියන්නේ පිසුවේය. ඒ වගේ අර ක්‍රියා අර්ථයමයි එන්නේ. පිසන ලද්දේ කියන එක එන්නේ කර්මකාරකයේදී. ලද කෑල්ල එන්නේ මං කියවනේ කර්මකාරක අර්ථයකදී. එතකොට මේකේ ඔහු බත පිසුවේය. පිසුවේ වෙයි. පැහැදිලිද? දැන් ওই වගේ යෙදීම් තියෙනවද? බුද්ධ දේශනාව තියෙනවා. මේක මේවා මේ ටික නම් යෙදෙනවා. කොහොමද උදාහරණය? භාග්‍යවා භග්ගවා යුත්තෝ භගේහිච විභත්තවා. විභත්තවා කියන පදේ හැදිලා තියෙන්නේ මෙන්න මේකෙන්. විභත්තවා. එතකොට বেদනා ලද්දේ විභත්තවා. එතකොට বেদනා ලද්දේ කියන අර්ථය বেদනා ලද්දේ නෙමෙයි බෙදුවේ කියන අර්ථය. එතකොට මොනවද බෙදුවේ? භාග්‍යතුන් වහන්සේ කියන මේ පදේ ඉන්නේ. එතකොට මොනවද බෙදුවේ? ධර්මය බෙදලා වෙන් කරලා පෙන්නපු නිසා භාග්‍යතුන් වහන්සේට විභත්තවා කියලා නමක් තියෙනවා. පැහැදිලි නේ? එතකොට බෙදනු ලැබුවා කියලා කියවුනොත් එහෙම හිතන අර්ථය මොකද්ද? බෙදනු ලැබුවා කිව්වොත් ඒ බෙදීමට ලක්ුණු පදේ. එහෙමනම් අන්න ධර්මයේ කියන පදේටයි එහෙම එන්න ඕන. පැහැදිලි නේ? දැන් අපිට අන්න මේ දෙකේ වෙනස අපිට තේරෙන්න ඕන. අපි කියනවා කැපුවා කියලා. කැපුවා. ඒ කිව්වොත් ඒකෙන් අදහස් වෙන්නේ ඒ ක්‍රියාව කරපු කෙනා ගැන. කැපුණා කිව්වොත් ක්‍රියාවට ලක්ුණු කෙනා ගැන. තපනු ලැබුවා කිව්වා කිය හරි කැපුණා හරි කියලා කිව්වොත් ඒකෙන් කියවෙන්නේ ක්‍රියාවට ලක්ුණු කෙනා. පැහැදිලිද? ඔන්න උදාහරණය. මම ගැහුවා කියලා කියනවා. මම ගැහුවා. එතකොට ගැහිමේ ක්‍රියාව කරලා තියෙන්නේ මම. මට මම ගහනු ලැබුවා කිව්වොත් මම ගහනු ලැබුවා කිව්වොත් ගැහිම ලබලා තියෙන්නේ මම. ගුටි කාලා තියෙන්නේ මම. අන්න ඒකයි අර්ථය. පැහැදිලි නේ? මේ දෙකේ අර්ථ කර්මකාරකයේයි කර්තෘකාරකයේ වෙනස අපි තේරුම් ගන්න ඕන. මම ගැහුවා කිව්වොත් ඒකේ ගැහිම කරලා තියෙන්නේ මම. මම ගහනු ලැබුවා කිව්වොත් ගහපු එක ලබලා තියෙන්නේ මම. මම ගුටි කාලා තියෙන්නේ මම. පැහැදිලි නේද?
එතකොට මට කියලා දෙන්නේ
කොහමද? එතකොට වාක්‍යය
මට ගහනු ලැබුවා කියනකොට තේරෙන්නේ
නැහැ. මට ගහනු ලැබුවා කිව්වත් ඒත් හරි. ඒ එහෙමත් අපි කියනවා සාමාන්‍යයෙන්. අපි ඒ වුණාට එහෙම ගහනු ලැබුවා කියන කතාව මට කියලා ගොඩක් වෙලාවට කියන්නේ. මට ගැහුවා කියලා අපි එහෙනම් කියන්නේ. මට ගැහුවා කියලා. මට ගැහුවා කිව්වොත් එතන කතරූපදේ නැතුව අපි කියන්නේ. අසුවලා මට ගැහුවා. තේරුණා නේද? සාමාන්‍යයෙන් ගහනු ලැබුවා කියලා කියනවා නම් ඒකෙදි මම කියලායි කියන්නේ. මට කියලා නෙමෙයි. මම ගහනු ලැබුවා.
මම
ගුටි කෑවා කියන්නේ ඒත් ඒකම තමයි කියන්නේ. ඒ අර්ථය තමයි අතර මම ගහනු ලැබුවා කියන්නේ මම ගුටි කෑවා කියන්නේ.
කර්මකාරකේ
ඒ අර්ථය තමයි.
කර්මකාරකේ
දෙක නිදෙන්නේ. නෑ එතන නම් ඒක කතරුකාරක කෑවා කියන අර්ථයනේ. අපි
සිංහලෙන් එහෙම කියන්නේ නැහැ ඉතින් මේ
ඇත්ත ගහනු ලැබුවා කියන එකද?
මම ගහනු ලැබුවා
කියන කියනවා අඩුයි. හැබැයි කර්මකාරකේව යෙදෙන තැන් තියෙනවා. අත කැපුණා තේරුණා. ඒ වගේ තැන් කර්මකාරකයි. මම ගහනු
ලැබුවා.
ඔව්. මට ගහනු ලැබුවා කියලා කියවෙන්නේ නැහැ. යෙදෙන්නේ නැහැ එහෙම තමයි. මම ගහනු ලැබුවා කියලා තමයි යොදන්න ඕන. මට ගහනු ලැබුවා කිව්වොත් එතකොට ලැබුවේ කවුද? කතුකාරක නම් වෙන්නේ. දැන් ගහනු ලැබුව කෙනාව අපි ප්‍රථමයෙන් තියන්න ඕනනේ. ගහපු ගහම ලැබපු කෙනාව ප්‍රථමයෙන් තියන්න ඕනේ. ඔහු විසින් මම ගසනු ලැබුවා කියලානේ අපි එහෙනම් ඕක වාක්‍ය කියන්න ඕනේ. ඔහු විසින් මම මට ගසනු ලැබුවා. එහෙම කියවෙනව අඩුයි. සාමාන්‍ය වාක්‍යයේ නිවැරදිව වෙන්න ඕන ඔහු විසින් මම ගසනු ලැබුවා. මට ගැහුවා කියලා කියනවා. මට ගහනු ලැබුවා කියලා කියන්නේ පැහැදිලිනේ. මට ගැහුවා කිව්වොත් එතන ඒක හරි. ඒක එතකොට මට කියන පදේ අපි ဒုတိယයෙන් තියලා තියෙන්නේ. කර්ම පදේ. ඒක කතරුකාරක වාක්‍ය. හරි. හරි සිංහල ඉන්ද්‍ර. හරි. මේක මේ ටික දැන්ට මතක තියෙනවා මේ ටිකේ පැහැදිලි දැන්ට කියපු ටික. ඒක ගැටලුවක් නැහැ නේද? එතකොට පචිතවා කියන පදේ තේරුමත් පචිතාවි කියලා කිව්වත් ඒකේ තේරුමත් එකයි. එහෙම නැත්නම් පචි පිසුවේය කිව්වත් ඒ අර්ථෙමයි. පදයේ පොඩි වෙනසක් තිබුණාට අර්ථ වශයෙන් එකයි. ඊට පස්සේ දැන් ඔන්න කර්මකාරක පැත්ත. එහා පැත්තේ අර පදේ හැදුණු විදිය අපහැදිලි නෑනේ නේද? බී කියලා කියන්නේ එක්ක පචීය කියන එක, එහෙම නැත්නම් පච්ච කියන එක. ඒක තමයි කර්මකාරක අංගය. පචීය එහෙම නැත්නම් පච්ච කියන එක. ඊට පස්සේ ඒක
පචීය කියන එක.
පචීය කියන එක එහෙම නම් මම බැලුවේ නැහැ. දෙකම යෙදෙනවා කියලා නම් බැලුවා. දෙකම යෙදෙනවා. බහුලව කෝකද කියන එක ඉතින් දෙකම යෙදෙන නිසා තමයි අපි මේ දෙකම දැනගෙන ඉන්න ඕන.
දැන් ඉලක්ක නෙමෙයි. මේ අකුරු හතරක් තිබුණා. අන්තිම හතරවෙනි අකුරද ඩබල් වෙන්නේ.
ඩබල් වීමක් නෙමෙයි අතරම වෙන්නේ. ඒ වෙනස වෙන්නේ කොහොමද කියන විදිය විස්තර කරනවා. ඔව් බලංගුරු සන්නසක පොතේ තියෙනවා. ඒ ටික බැලුවද? ඊට අමතරව දෙවෙනි පොතේ ඒක විස්තර වෙනවා. ඒ නිසා අපි ඒ ඔක්කොම විස්තර කතා කරන්න යන්නේ නැහැ දැන්. හරි. ඉතින් මතක තියාගන්න තියෙන්නේ මේක ඇත්තට මේ හැදෙන ක්‍රම ගැන කියාගෙන යනවා. ඒ කියාගෙන ගියන අපිට දැනට මේ ඔක්කොම විස්තර දැනගන්න ඕනේ. දැන් අපි මතක තියාගමු අර ඊය කියලා හැදෙන විදිය දැනට සාමාන්‍යයෙන් මතක තියාගන්න මෙහෙම හැදෙනවා කියලා. ඊට අමතරව දැන් මේකේ දීලා තියෙනවනේ පද ටිකක්. ඒ ටික දැනට තියාගත්තම ඇති. නැත්තම් වැඩේ ටික සංකීර්ණ වෙනවා. ඒ නිසා අපි ඒක දෙවෙනි පොතේදී එතන කතා කරන කාලෙක වැඩි විස්තර කතා කරමු. නැත්නම් එතනදී තින් කියන්න දෙයක්වත් නැති වෙනවා නේද? අනිත් එක ඉතින් අපිට අර ගොඩක් බරට මේක කරගෙන යන්න ගියොත් ඊට පස්සේ පා වෙනවා. ඒ නිසා මුලදී අපි ටිකක් සරලව යමු. ඒ නිසා දැනට මතක තියාගන්න මෙහෙම ක්‍රම දෙකකට හැදෙනවා කියන එක මතක තියාගන්න. මේකේ මේ වෙනස වෙන්නේ කොහොමද කියන එක අපි පස්සේ කතා කරමු. වෙනස් වෙන රීති ටිකක් තියෙනවා. අල්නයන්නක් කියලා වෙරිය තිබුණොත් අල්නයන්නයි යයන්නයි එකට නයන්නක් කියලා වෙරිය තිබුණොත් ඥයන්නක් බවට පත් වෙනවා. අන්න ඒ වගේ වෙනස් පද ටිකක් තියෙනවා. ඒවා අපි පස්සේ කතා කරමු.
හරි.
ඒක මේකේ තේරුම විතරක් දැනට මතක තියාගන්න. තේරුණාද? තේන ඕදනෝ පච්චති. එතකොට මෙතනදී අපි පොඩි සටහනක් දාගන්න ඕන. කර්මකාරක වාක්‍යයක් හදාගන්නේ කොහොමද? කතරුකාරක වාක්‍යයක් කර්මකාරකයට පරිවර්තනය කරගන්නේ කොහොමද? ඒක පොඩ්ඩක් අපි චූටි සටහනක් දාගමු. එතකොට ඒක බලලා හරි වාක්‍ය අධ්‍යය බලලා අපිට හදාගන්න පුළුවන්. මේකට මොකක් හෝ ලකුණක් දාලා යන වාක්‍ය මේකට මම හැරි ලකුණක් දාගෙන අපි තුමිටම
සිම්පල් වෙන්නේ.
එහෙම මාක් හරි ලකුණු ටිකක් මේ හතරට දාගන්න. අරකට D කියලා දාගන්න ඕක නේද? හරි. ඊට පස්සේ ඒ ලකුණ දාලා A කියන එක දාලා යන වාක්‍ය A යන වාක්‍ය කර්මකාරකයට හැරවීමේදී පහත කරුණු සලකා බලන්න. එහෙම නැත්නම් පහත පරිදි පිළිපදින්න කියලා දාගමු අපි. මුලින්ම මොකද්ද කරන්න ඕන? දැන් මේක කර්තෘකාරක වාක්‍යයක් නේ නේද? ඊට පස්සේ මේකේ ඉස්සල්ලාම අපි දැනගන්න ඕන මේක කර්තෘකාරක වාක්‍යයක්ද නැද්ද කියන එකනේ. ඒ නිසා ඉස්සල්ලාම ඒක හඳුනාගන්නේ කොහොමද? මේ වාක්‍යයේ ක්‍රියාපදයේ සම්බන්ධය තියෙන්නේ කවුරු එක්කද කියලා බලන්න ඕන. එහෙම තමයි අපි කර්තෘකාරක වාක්‍යයක්ද කොහොමද කියලා හඳුනාගන්නේ. දැන් කර්තෘව හඳුනාගන්න පුළුවන් නේ අපිට වාක්‍යෙනේ. කොහොමද? ක්‍රියාව කරන කෙනා. සෝ ගාමං ගච්ඡති කියන එකේ කර්තෘ කවුද? සෝ ගමට යන කෙනා. පුරිසෝ රුක්ඛං චින්දති. පුරිසෝ. අහං භත්තං බුඤ්ජාමි. කවුද? හරි. එහෙමනම් පැහැදිලි නේක හොයාගන්න විදිය නේද? කිමන හරි ගැටලුවක් තියෙනම් අහන්න බලන්න. කතා කරන් යමු අපි නේද? කැටලුවක් නේ පේනවා නේද? හරි. දොඩ අහං ඕදනම් බුඤ්ජාමි කියන එකේ කර්තෘ කවුද? ඔව් බුඤ්ජාමි. එහෙම නැත්තම් ආහාර ගැනීමේ කෘත්‍ය කරන කෙනා. ඒ තමයි කර්තෘපදේ. එතකොට අපි බලන්න ඕන මේ ක්‍රියාපදයේ වචන ભેදය. ඒක වචන බහුවචන භාවය හෝ එහෙම නැත්තම් පුරුෂය වෙනස් කළොත් වෙනස් වෙනවද මේ කර්තෘපදේ? අම්මේ අන්න එහෙම වෙනස් වෙනවා නම් ඒක කර්තෘකාරක වාක්‍යයක්. ක්‍රියාවත් එක්ක ඍජු සම්බන්ධය තියෙන හිමනම් කර්තෘපදේ. අනිත් එක තමයි කර්තෘකාරක වාක්‍යයක කර්තෘ ප්‍රථමාවෙන් තියෙන්නේ. දැන් මේක කර්තෘකාරකද කර්මකාරකද කියලා හොයාගන්න තියෙන අනිත් කතාව තමයි ලේසිම වැඩේ. බලන්න ඕන කර්තෘ ඉන්නේ මොන විභක්තියෙන්ද? කර්තෘ ඉන්නේ ප්‍රථමාවෙන් නම් අන්න මේක කර්තෘකාරක වාක්‍යයක්. පැහැදිලි? අන්න ඒක කෙටියෙන් ඕනනම් පොඩ්ඩක් දාගන්න. කර්තෘ වාක්‍යයේ කර්තෘ වාක්‍යයේ කර්තෘ සිටින විභක්තිය ප්‍රථමාදෙයි බලන්න. කෙටියෙන් ඉතින් ලියා ගන්න නේද? ඒ වගේම අපහු බලන්න ඕන දේ ක්‍රියාව සමග ඍජු සම්බන්ධය ඇත්තේ කර්තෘදෙයි බලන්න. ක්‍රියාව සමග ඍජු සම්බන්ධය ඇත්තේ කර්තෘදෙයි බලන්න. හරිනේ. ඊළඟට ඉතින් එසේනම් මෙය කර්තෘකාරක වාක්‍යයකි. හරිනේ. ඊට පස්සේ අපි මොකද කරන්න ඕනේ? ඊළඟ පියවර. දැන් ඕක පළවෙනි පියවරනේ. දැන් අපි ඊට පස්සේ දැන් කර්තෘව හඳුනා ගන්න පුළුවන් මෙහෙම. අපි කලින් කියලා තියෙනවා කර්තෘව හඳුනා ගන්න ක්‍රමය. දොටේ කර්තෘව හඳුනාගත්තයින් පස්සේ ඊට පස්සේ අපි අඳුනා ගන්න ඕන කර්මපදේ මොකක්ද? වාක්‍යයේ කර්මපදය. කොහොමද? කත්‍රූපදය ඊට පස්සේ කුමක් කියලා දාලා ඊට පස්සේ ක්‍රියාපදය ඊට පස්සේ දයන්නක් දාලා ප්‍රශ්නාර්ථ ලකුණ. ඒක දාගෙන කර්මය කුමක්දයි හොයාගන්න. දෙවෙනියට කොහොමද කත්‍රූපදය වාක්‍යයේ කත්‍රූපදය ඊට පස්සේ මේක වෙනස් වෙන්නේ නැහැ මේ විදිහට අපි දා ගන්නවා. කුමක් ඊට පස්සේ ක්‍රියාපදය ඊට පස්සේ ප්‍රශ්නාර්ථ ඔන්න ඔය ටික දාලා මේ ටික ලියලා ඒ අනුව වාක්‍යයේ කර්මපදය සොයා ගන්න. ආපහු අපිට ඕකේ වැදගත් වෙන කාරණාව තමයි ක්‍රියාපදයේ අංගය සොයා ගන්නවා. ක්‍රියාපදයෙන් කර්තෘකාරක ක්‍රියාපදයේ අංගය ඊළඟට හොයා ගන්න ඕනේ. තුන්වෙනි කාරණාව කියලා දාගමුකෝ. තුන්වෙනි පියවර විදිහට අපි කර්තෘකාරක ක්‍රියාපදයේ අංගය සොයා ගන්නවා. කොහොමද? ආඛ්‍යාත ප්‍රත්‍ය අයින් කරලා ආඛ්‍යාත ප්‍රත්‍ය වරහන් ඉදරේ මම දාගන්න ආඛ්‍යාත ප්‍රත්‍ය ඉවත් කරන්න. හරි නේද? දැන් ඔන්න ওই ටික කරා. ඊට පස්සේ දැන් මොකද කරන්නේ? අපි දැන් මේක පරිවර්තනය කරන්න යන්නේ කර්මකාරක වාක්‍යයකට. ඊට පස්සේ මොකද්ද මුලින්ම කරන්නේ? කත්‍රූපදය තතියාවෙන් තියනවා. කත්‍රූපදයේ කත්‍රූපදයක වචන වෙන්න පුළුවන්, බහුවචන වෙන්න පුළුවන්. කත්‍රූපදයේ තතියා පදය ලියා ගන්නවා. කත්‍රූපදයේ ඊට පස්සේ අපි දැන් කර්මකාරක වාක්‍ය සැකසීමේදී කියලා හරි කොහොම හෝ ලියා ගන්න. කර්මකාරක වාක්‍යයේ කත්‍රූපදය ලෙස තත් කර්මකාරක වාක්‍යයේ කත්‍රූපදය ලෙස පෙර වෙකී හරි කියලා දාගන්න. මේ ඊට පස්සේ ඒ කියලා දාගෙන ඒ වාක්‍යයේ ඒ කියන වාක්‍යයේ කත්‍රූපදයේ තතියාව යොදන්න. පැහැදිලිනේ? මේකේ කත්‍රූව තතියාවෙන් තිබ්බා. ටීචර් මහා ලොකු හිතන්න දෙයක් නෙවෙයි නේද? මේක සෝ කියලා තිබ්බ එක තේන කියලා එනවා. පුරිසෝ කියලා තිබ්බනම් පුරිසේන. මනුස්සෝ කියලා තිබ්බනම් මනුස්සේන. අග්ගි කියලා තිබ්බනම් අග්ගිනා. අන්න ඒ විදිහට තතියාපද එනවා. පැහැදිලිනේ? හරි. ඊට පස්සේ ඊළඟ පියවර තමයි මේ ඒ කියලා දාගෙන ඒ වාක්‍යයේ කර්මපදය ඒ වාක්‍යයේ කර්මපදය කර්මපදය ප්‍රථමාවෙන් තබන්න. පැහැදිලිද? මෙන්න මෙතන මේ මෙතන මේ පළවෙනි වාක්‍යයේ මම මේ කිව් කියලා දාලා තියෙන්නේ. ඕද නං කියලා තිබ්බ එක මෙතනදී ප්‍රථමාවට ඇවිල්ලා ඕද නෝ වුණා. පැහැදිලිනේ? ඕද නං කියලා තිබ්බ එක ඕද නෝ වුණා. වෙන ඉතින් ඒකේ මාළුකට හිතන්න දෙයක් නැහැ. ඊට පස්සේ ඊළඟ පියවර තමයි වැදගත් මේක. දැන් ක්‍රියාපදය. ක්‍රියාපදයේ දාද්දි කර්මකාරක ක්‍රියාපදය දාද්දි බලන්න ඕන උක්ත වුණ කර්මය දිහා. පැහැදිලිනේ? උක්ත කර්මය දිහා බලලා ඒ උක්ත කර්මයේ ලිංග නෙවෙයි, උක්ත කර්මයේ ඒකවචන බහුවචන භාවය ඒ වගේම පුරුෂ ભેදය අනුව මෙතන තියන්න ඕන ක්‍රියාපදය. පැහැදිලිනේ? කොහොමද ඕදනෝ කියලා තිබ්බනම් ඒකවචනයි ප්‍රථම පුරුෂ ඒකවචනයි ප්‍රථම පුරුෂ ඕදන දැන් ප්‍රථම පුරුෂයට අයිති වෙන්නේ මොනවද අම්හ තුම්හ ශබ්ද ඇර ඉතිරි සියලුම ශබ්ද දැන් මෙතන ඕදනෝ කියලා තිබුණත් manussෝ කියලා තිබුණත් මොකක් තිබුණත් ඔය අම්හ තුම්හ ශබ්ද වලින් හැර කොහොමද දැන් පුරුෂ විදියට වෙන් කරද්දී
ප්‍රථම පුරුෂ මධ්‍යම පුරුෂ උත්තම පුරුෂ ඒක වචන බහුවචන. එතකොට ප්‍රථම පුරුෂ ඒක වචනේ අපි මේ පැත්තෙන් දා ලියා ගන්න යමු. අහං කියන පදේ බහුවචනේ මයං. මෙතන ස්වං තුම්හි. ඉතිරි සියලු පද මෙන්න මෙතෙන්දනි මේ දෙකට එන්නේ.
පැහැදිලි නේද? එතකොට දැන් නාම පදවල අපි උක්ත පදය ගද්දි උක්ත පදයක් විදියට ගද්දි අහං කියලා ආවොත් විතරයි උත්තම පුරුෂ ඒකවචන ක්‍රියාපදයේ යොදන්නේ මයං කියලා එහෙම නැත්නම් අම්හේ කියලා ආවොත් විතරයි උත්තම පුරුෂ බහුවචන ක්‍රියාපදයේ යෙදෙන්නේ ත්වං කියලා ආවොත් එහෙම නැත්නම් තුවං කියලා ආවොත් විතරයි මධ්‍යම පුරුෂ ඒකවචන ක්‍රියාපදයේ යෙදෙන්නේ තුම්හේ කියලා ආවොත් විතරයි මධ්‍යම පුරුෂ බහුවචන ක්‍රියාපදයේ යෙදෙන්නේ අනිත් වෙන මොන නමක් ආවත් වෙන මොන නමක් වෙන ඕනෑම නාම පදයක් ආවොත් උක්ත පදය විදියට ක්‍රියාපදයේ එන්නේ අනිවාර්යයෙන්ම ප්‍රථම පුරුෂ ඒකවචන හෝ බහුවචනයි නාම පදයේ ඒකවචන බහුවචන භාවය අනුව. එතකොට දැන් මේකෙත් එහෙමයි. කතෘකාරක වාක්‍ය කුණත් එහෙමනේ. අහං කියලා ආවොත් හරි අහං මයං ත්වං තුම්හේ කියන පදාවොත් විතරයි ක්‍රියාපදයේ වෙනස් වෙන්නේ. එහෙම නැත්තම් හැම වෙලෙම මෙතන ඒක වචන නම් මේ පචති වගේ ප්‍රථම පුරුෂ ඒක වචන බහුව නැත්නම් බහුවචන. පැහැදිලි වෙන එක නේද? එතකොට මේකෙත් ඒ විදිහමයි. කර්මකාරක වාක්‍යෙත් මේ උක්ත උන කර්මපදය තියෙන්නේ අර මොන පුරුෂයේද කියලා බලනවා. ඒ පුරුෂයට අනුව ප්‍රථම පුරුෂ නම් ප්‍රථම ඒක වචන නම් ප්‍රථම පුරුෂ ඒක වචන ක්‍රියාපදය දානවා. කොහොමද අර අංගයට මේක හඳුන හැටි පේනවනේ පච්ච හරි පචීය හරි කියලා තියෙන කර්මකාරක අංගයට මෙතන මේ පුරුෂ මේක ප්‍රථම පුරුෂ ඒකවචන ප්‍රථම පුරුෂ ඒකවචන ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරනවා මේක ප්‍රථම පුරුෂ බහුවචන නම් මෙතන ප්‍රථම පුරුෂ බහුවචන කරනවා මෙතන මධ්‍යම පුරුෂ නම් මෙතන මධ්‍යම පුරුෂ මෙතන උත්තම පුරුෂ නම් ඒ විදියට උදාහරණයක් අපි කියමු සෝ ඕදනම් පච්චති කියන එකනේ අපි වෙනස් කළේ මෙතෙන්ද මෙතන ඕදනම් කියලා නැතුව ඔන්න ත්වං කියලා තියෙනවා ඔහු නුඹව පිසයි ඔන්න තම්බනවා අර කලින් කිව්වා වගේ නේද ඒ වගේ වෙලාවක මෙතෙන්ද වෙනස් වෙද්දි තේන ත්වං කියලාම ඒතකොට මෙතනදී මේක උක්ත පදෙත් එන්නේ කියන්නේ ත්වං කියන පදය ප්‍රථමා ද්විතීය දෙකේම ත්වං කියලා යෙදෙන්නේ ඒ නිසා තේන ත්වං පච්චති තේන ත්වං පචීයති තේරුම ඔහු විසින් නුඹ විසින් ඔහු පචී ත්වං කියලා පචීයසි පච්චසි එහෙම නැත්නම් පචීයසි ත්වං කියලා આવොත් එතකොට අහං කියලා આવොත් පචීයාමි එහෙම නැත්නම් පච්චාමි තේන අහං පච්චාමි ඔහු විසින් මම පිසිනු ලබමි. පැහැදිලි නේද? එතකොට උඩේක අපි ඒකටම පරිවර්තනය කරනවා අනිත් පැත්තට. සෝ මං පචති. ඔහු මාව පිසයි. ඒකම තමයි මෙතන කිව්වේ තේන අහං පච්චාමි. එහෙම නැත්නම් පචීයාමි. හරි නේද? ඒකේ එතකොට මතක තියාගන්න තියෙන්නේ උක්ත වෙන කර්මපදය ඒ යට අපි ඒක ලියාගමු කර්මකාරක වාක්‍යයේ ඒ අන්තිමට ලියපු ටික පොඩ්ඩක් කියමු
ඒ වාක්‍යයේ කර්මපදයේ ප්‍රථමාවේ තමයි
හරි හරි ඊළඟට කර්මකාරක වාක්‍යයේ උක්ත කර්මය ඒ කියන්නේ දැන් ඔය ලියාගෙන යන කාරණාවට කලින් කියපු කාරණාව. ඒකෙන් හැදුණු පදේ තියෙනවනේ ප්‍රථමවට ගත්තු පදේ. ඒක ගැනයි මේ කියන්නේ. පැහැදිලිනේ? මේ ඕදනෝ කියන පදේ ගැන මේ කියන්නේ. උක්ත කර්මය පවතින පුරුෂය හා වචනය. වචනය කියලා කියන්නේ ඒක වචන බහුවචන බව. පුරුෂය හා වචනය අනුව කර්මකාරක ආඛ්‍යාත පදය. කර්මකාරක ආඛ්‍යාත පදය වචනයට අනුව කර්මකාරක ආඛ්‍යාත පදය. එහෙම නැත්නම් ක්‍රියාපදය. ආඛ්‍යාත පදය තබන්න. කොහොමද එතකොට ඒ පදේ හැදෙන්නේ කියන එක අපි ඔතනින්ම ඕන්න ලියා ගන්න වරහන් ඇතුලේ. කර්මකාරක අංගය එකතු කිරීම, කර්මකාරක අංගය එකතු කිරීම ආඛ්‍යාත ප්‍රත්‍ය. අදාළ විදිහට මෙතන තියෙන විදිහට ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරන්නයි තියෙන්නේ. අතන පච්චති කියලා හදුවා වගේ මෙතන දැන් පච්චති, එහෙම නැත්නම් පචීයති කියලා හදෙනවා නේද? හරි. පැහැදිලිද ඒ ටික? අපි පොඩ්ඩක් එහෙනම් වාක්‍යයක් ওই විදිහට පරිවර්තනය කරලා බලමුද? අපි ඉතිරි එකත් අර හතරවෙනි කොටස එහා පැත්තේ තේන අතීත කාලයේ යෙදෙන එකත් පොඩ්ඩක් කතා කරලම ඉස්සරහට යමු. තොටේක මතක තියාගන්න තියෙන ඉතින් මේ විස්තර ටික අපහු කියන්න දෙයක් නැහැ. ඒ ටිකම තමයි. එතන වෙලා තියෙන්නේ අතීත කාල ක්‍රියාපදේ තිබුණනේ. මේ මේ වාක්‍ය තමයි අර අනිත් පැත්තට පරිවර්තනය වෙලා තියෙන්නේ. සෝ ඕදනම් පචි කියන අර්ථය තමයි තේන ඕදනෝ පචීඉ පච්චි කියලා කර්මකාරකයට හැරිලා තියෙන්නේ. එහෙම නැත්නම් පචිතෝ පක්කෝ කියලා තියදන්න පුළුවන්. එතකොට මේකේ තේරුම ඔහු බත පිසුවේය. ඔහු බත පිසුවේය අතීතාර්ථයක්නේ. අතීතාර්ථයක් නිසා අන්න අර කර්මකාරක ක්‍රියාපද මේ පදේ හැදුණු විදිය අපහැදිලි නෑනේ නේද? අතීත ක්‍රියාපද පැහැදිලි නම් මේක මතකයි. එහෙමනම් අතන පදේ හැදෙද්දී ඒකෙත් අර ක්‍රමයටමයි අතීත කාල ක්‍රියා ආඛ්‍යාත ප්‍රත්‍ය එකතු කරනවා කර්මකාරක අංගයට. පැහැදිලි නේ? මේ තියෙන හත්වෙනි එක ලියලා. හත්වෙනි මේවයි. පච්ච කියලා තියෙන එකට, එහෙම නැත්නම් පචීය කියලා තියෙන එකට අතීත කාල ඊ කියන ප්‍රත්‍ය අපි එකතු කරලා. පැහැදිලි නේ? ඔතන තිබුණා නම් එහෙම අපි මේක ගමුකෝ.
ඒක ඊ ඊයන් නෙමෙයි දෙන්නේ පචී ඊයන් ඊයන් එක
දීර්ඝයි. ඔව්.
හතන
කෙලවර පචී ඊ කියලා දීර්ඝ වෙන්න ඕන. යයන් දීර්ඝ යයන් රුඩින් තියෙන එක දීර්ඝ වෙන්න ඕන. ඔව්. හැබැයි බහුලව යෙදෙන්නේ ඔකේ කෙටි එකයි. කෙටි එක තමයි ඊ ඊයන් කෙටි වෙනවා කියලා තියෙනවානේ. මතක ඇති. හතරක් හදනවානේ පද. ඔව්. දොට ඒ නිසා ඔකේ විභක්ති ප්‍රත්‍යත්තරම ආඛ්‍යාත ප්‍රත්‍යත්තරම ඊ යන්න දීර්ඝ ඊ යන්න ඒ වුණාට විකල්පව ඒක කෙටි වෙනවා. ඒ නිසා තමයි පද හතරක් හැදෙන්නේ. අයන්නක් මුලට ඇවිල්ලත් එකක් හැදෙනවා නැතිවත් හැදෙනවා. ඒ නිසා හතරක් හැදුණානේ. අපි ඔගේ දැනට හුරු වෙන්න අර ඒ ප්‍රත්‍යම එකතු කරලා හදමු. කෙටි වෙලත් පද හැදෙනවා කියලා මතක තියාගන්න. හරි. දොට පචි ඊ කියලානේ දැන් තියෙන්නේ. ඔය තියෙන්නේ පචී ඊ කියලා ආවි ඕදනෝ කියන කර්මපදය ප්‍රථම පුරුෂ ඒකවචන නිසායි. ඔතන තිබුණා නම් ඕදනා කියලා බහුවචනෙන් තිබුණා නම් පචී ඉන්සු ඊ ඉන්සුනේ බහුවචන පදේ බහුවචන ප්‍රත්‍ය ඉන්සු. එහෙමනම් පචී ඉන්සු කොහොමද ඒක ලියන්නේ? මෙහෙම පචී ඉන්සු. එහෙම නැත්තම් පච්ච කියන එකට ඉන්සු කැල එකතු කරනවා. පච්චින්සු. පච් දැන් මේ පචී ය පචී ය කියන එකටනේ අපි එකතු කරේ ඉන්සු කෑලි. එහෙම නැත්නම් පච්ච කියන කොටසට එකතු කරන්න පුළුවන්. එතකොට පච්චින්සු. හරි නේද? තියේ දෙකම බහුවචන පදේ. තේන ඕදනා පච්චින්සු. එතකොට නුඹව පිසු ඕ නුඹ පිසනා ලද්දේ අතීත කාලේ. ඔන්න කොහොමද මේක සෝ තොං ඔ තුම්හි ඔ සෝ තුම්හාකං හරි තුම්හි හරි බහුවචනේ ဒုတိය බහුවචනේ සෝ තුම්හාකං පචි කියලා තියෙනවා මේ වාක්‍යයේ. ඒකේ කතෘ වෙනස් කළේ නැහැ අපි. කර්මපදේ වෙනස් කළා තුං තුම්හාකං කියලා. මධ්‍යම පුරුෂ බහුවචනෙට. එහෙම වුණොත් අතන තේන තුම් හේ පච්චින්සු. පැහැදිලිනේ? පච්චින්සු නෙවේ මේකේ. එතකොට එන්න ඕන මධ්‍යම පුරුෂයට. පච්චිත්තෝ පච්චිත්තෝ කියලායි පදේ. දොරත්වං කියලා ඒක වචනෙට ගත්තොත් මධ්‍යම පුරුෂ ඒක වචනෙට ගත්තොත් තේන තේන ත්වං පචි ඔහු විසින් නුඹව පිසුවේය කියන එක අපි කර්මකාරකයට හැරෙව්වොත් එහෙම ඒ ත්වං පදේ එතකොට ත්වං කියලාම හිටින්නේ. එතකොට තේන ත්වං පච්චෝ. එහෙම නැත්නම් පචියෝ. මොකද ඕ කියලා ප්‍රත්‍යයක් නේ එකතු වෙන්නේ මධ්‍යම පුරුෂේ. ඒ ප්‍රත්‍ය ටික මතක තියාගන්න ඕන. අතීත කාල ප්‍රත්‍ය ටික ඩියම බලන්න කවුරු හරි එක්කෙනෙක් ඇවිල්ලා. අතීත ප්‍රත්‍ය ටික ආඛ්‍යාත ප්‍රත්‍ය ටික අතනාර තැන් වල මෙදීම ඊ ප්‍රත්‍පුඩම ඕ ඊ අතන තියෙන උන් කියලා බහුවචනේ උන් ප්‍රත්‍ය. හැබැයි ඒක ඉන්සු කියලා ආදේශයක් වෙනවා. ඒ දෙකම ලියන්නකො. උන් ප්‍රත්‍ය ඊ මේක මකලා ඉන්න.
මේකම ලියන්නකො.
ඊ ප්‍රත්‍ය. ඊ යන්න එළිරක් අර යන්නකුත් වෙන්න පුළුවන්. යන්නක්. හරිනේ. එහා පැත්තේ එක බහුවචනික උන් ප්‍රත්‍ය ඉන්සු ආදේශයක් වෙන්නත් පුළුවන්. උයන්න බින්දුව. ඉන්සු. මධ්‍යම පුරුෂේදී ඕ. ඕ යන්න. පචෝ. ඕකේ. ත්ත. ඔව්. ත්ත. ඔව්. යන්න මුලින් දාලා ඒක වරහන් කරන්න. ත්ත. මහ ප්‍රාණ තයම්. හරි. ඊට පස්සේ ඉන්. හා හරිනේ. ඔහොමනේ ප්‍රත්‍ය ටික තියෙන අතීත. දැන් ওই ටික අමතක ඇති ඒ නිසා තමයි සමහරට ඕක පැටලෙනවා නම් පැටලෙන්නේ. ඒ නිසා මේ ටික හොඳට දැන් මතක තියාගන්න. හරි. වර්තමාන කාලේ අපි පද ටික හැදෙන විදිය සාමාන්‍යයෙන් මතක තී. අතීත මෙන්න මේ කර්තෘකාරක ටික ඉස්සල්ලා හොඳට හුරු වෙන්න ඕන. පච ධාතු ඉක්මන්ට තේජානන්දස්ම කියාගෙන යමු බලන්න. විභක් මේ හයේම පචින් පචිම් හා කියලා පද හැදෙනවා. ඒ වගේ තව හැදෙන ක්‍රම ඉදින් පෙන්නනවා අයන්නක් මුලට ඇවිල්ලා. ඒ වගේම අර කෙලවර වල වෙනස් වීම ආදී වෙලා මුහා එක මුහා වෙලා අපිට දැන් මේ හයවත් අඩුම ඉස්සලා මතක තියාගන්න ඉපැයි නේද? හරි. ඊට පස්සේ අපි ඕක කර්මකාරකේ ක්‍රියාපද ටික ඉක්මනට කියාගෙන යමු බලන්න. අපි පච්ච කියන එක දාලා කියාගෙන යනවා. තේජානන්දස් මම කියමු. පචි පච කියලා දාලා අපි හදාගෙන ගියානේ දැන් කතරෝකාරක. ඉතින් මේ එච්චර හිතන්න දෙයක් නැහැ. කර්මකාරක ක්‍රියාපද ටික. හරි. පච්චි නෑ නෑ ඒක දෙකක් හැදෙනවා පච්චි පච්චි
පච්චි
පච්චුම්
පච්චුම් පච්චුම් පච්චිසු පච්චෝ පච්චි පච්චි පච්චි
අපි එකක් මතක තියාගත්තත් ඇති කියලා හරි හරි එතකොට ඔන්න එහෙම නැත්තම් දැන් අපිට ඒ වෙනුවට දාන්න පුළුවන් පචීය කියන කොටසත් ඔය විදියට දාලා ඒ විදියනම පද ටික හදන්න පුළුවන්. ඒක කියමු බලන්න ගෞතම වංශයතුම. පචීය කියන එකට ඔය ටික එකතු කරලා කියාගෙන යනවා. කර්මකාරක ටික. දැන් සමානයිනේ පච්ච කියන දාලා හැදුවත් සමානයි පචීය කියලා දාලා රතන මේ හදලා තියෙන්නේ. මෙතන හත් වෙනි එකේ පච්චි කිව්වත් සමානයි පචීයි කිව්වත් සමානයි.
පචි පචීසු
පචියුම්
පචේයු පචෝ
නේ පචියෝ
පචියෝ පචීත පචී
පචියින්
පචි පචියුම්
හා ඔව් මෙතනත් යන්නක් මුලට එනවා
පචුම්ක සන්න බහු
කියන්නේ පචියුම් ඊයනේ එකතු වෙන්නේ කොහොමද හැදෙන්නේ ඒක පචීය කියන කොටසටනේ දැන් අංගය පචීයනේ
ඉන්සුනේ
ඒක හදා ගන්න ඕන පචීය අංගය පචීය උම් දොට වෙන්නේ
පචීයුම්
ඔන්න ඔහොම පැහැදිලි පචීයුම් හරි නේද හා එහෙමනම් දැන් අපි කියමු බලන්න අතීත කාලේ කර්තෘකාරක වාක්‍ය තියෙනවා සෝ රුක්ඛං චින්දි සෝ රුක්ඛං චින්දි වාක්‍ය අපි ලියමු
සෝ
අතීත කාලයිනේ දැන් චින්දි කියලා තියෙන්නේ ඔව් එතකොට අපි ඕක කර්මකාර මේකේ අපි එකතු වෙලා තියෙන්නේ මේ සෝ කියන කත්‍රූක දැන් චින්දතින ක්‍රියාපද චින්දති ක්‍රියාපදේ අතීත කාලයිනේ මේ තියෙන්නේ එතකොට අපි ඉස්සෙල්ලාම කත්‍රූකාරක අංගය හොයාගන්නවා මොකද්ද කත්‍රූකාරක අංගය චින්ද එදින චින්දති කියන එකෙන් තියන්න අයින් කරලා දැන් මේක ඉස්සෙල්ලා වර්තමාන කාලයට අරගෙන හොයාගත්තොත් ලේසි. එහෙම නැත්නම් මේකෙන් කෙලින්ම අතීත ආඛ්‍යාත ප්‍රත්‍ය අයින් කළත් ඒක එනවා. මෙතන දැන් යන්නක් එකතු වෙලානේ මේ චින්දි කියලා හැදිලා තියෙන්නේ. සෝ කියන ක්‍රියාපදේ සෝ කියන කත්‍රූපදේ නිසා අන්න අර යන්න එකතු වෙලා තමයි චින්දි කියලා මේ හැදිලා තියෙන්නේ අතීත කාලේ. එමුනා යන්න අපි අයින් කරනවා. එතකොට චින්ද එදින පැහැදිලි නේද? එතකොට අංගය කත්‍රූකාරක අංගය චින්ද. එතකොට අපි කර්මකාරක අංගය හදා ගන්න ඕන. කොහොමද? චින්ද චින්ද කියන එකට එකතු කරනවා. ඊය චින්දි ඔව් චින්දීය පැහැදිලිනේ මේ තමයි ඒතකොට කර්මකාරක අංගය අතන ඉන්න ඕන කැලේ පැහැදිලිනේ ඊට පස්සේ දැන් ඔන්න අපි වාක්‍ය පරිවර්තනය කරනවා අනිත් පැත්තට සෝ රුක්ඛං චින්දි රුක්ඛං කියන්නේ මේකේ කර්මපදේ එතකොට මේ කර්මපදේ අපි ගන්න ඕන ප්‍රථමාවට අපි එතකොට රුක්ඛෝ වෙනවා කත්‍රූපදේ තතියාවට ඉන්න ඕන තේන රුක්කෝ චින්දි කියන එක චින්දීය කියලා දැන් මේ රුක්කෝ කියන ಪದේ මොන පුරුෂයේද මොන පුරුෂද රුක්කෝ ಪದේ හරි විලාසයස්ම රුක්කෝ රුක්කෝ කියන ಪದේ මොන පුරුෂයටද අයිති වෙන්නේ රුක්කෝ ප්‍රථම පුරුෂණි දැන් අහං මයං ඒ කියන්නේ මම සහ නුඹ කියන ඒ පද හැරුණම ඊට අදාළ ඒක වචන බහුවචන හඳුනම හැරුණම ඉතිරි සියලු නාම පද ඇති වෙන්නේ ප්‍රථම පුරුෂයටනේ. එතකොට මේක ඒක වචනද බහුවචනද? ඒක වචන. එහෙමනම් ප්‍රථම පුරුෂ ඒක වචන අතීත කාල ආඛ්‍යාත ප්‍රත්‍යයයි මෙතෙන් එකතු කරනවා. දැන් අතීත කාලේ නිතිබ්බේ ක්‍රියාපදේ කතරුකාර ක්‍රියාපදේ තිබ්බේ චින්දි කියලා අතීත කාලේ. මේක එතකොට ප්‍රථම පුරුෂයට ආවා රුක්කෝ කියලා. මේක ඒ පදේ තමයි අපි හදාගත්තේ චින්දීය. ඊට පස්සේ මෙතෙන් එකතු කරන්නේ කෝකද කියලා අපෙන් හොයාගන්න ඕන. මොකද අතීත කාල ප්‍රථම පුරුෂ ඒක වචන ප්‍රත්‍ය මොකද්ද? ඊයන්. අපි ඊයන්ම දාමුකෝ. එතකොට මොකද්ද හැදෙන පදේ?
චින්දී.
චින්දී. හරි නේද? කියන්න අමාරුයි. හදාගන්න ක්‍රමයේ තේරුණා නම් ඇති. හරිද? දැන් මේකටම සමාන කිතකයකින් අපිට තියන්න පුළුවන්. මේ අර්ථේම තමයි එන්නේ. දැන් මේක ඒක වචනනේ. ඒ වෙනුවට චින්දීයි කියන අර්ථේම චින්න කියලා කිතකයක් හැදෙනවා. චින්න. චින්න. ඔව්. එතකොට
ඉගෙන
ගන්න තයන්නපත් කරගෙනම ඒ තයන්න ඇවිල්ලාම තමයි මේක හැදෙන්නේ පොඩ්ඩක් වෙනස් වෙලා. ඉච්ඡිද කියන ධාතුවට තයන්න එකතු වෙලා චින්න කියලා පදයක් හැදෙනවා. එතකොට මේකේ අර්ථය අන්න අතන අර පචිත කියන අර්ථේ වගේ. පචිත කියලා කිතකයක් හැදුනා වගේ චින්න කියලා කිතකයක් හැදෙනවා. ඒකේ අර්ථය අතීත අර්ථයක්. කපනා ලද කියන අර්ථය. එතකොට අපිට මේ චින්දී කියන එක වෙනුවට චින්නෝ කියලා චින්න පදේ ඊට පස්සේ ප්‍රථම පුරුෂ එකක් ඒක වචනේ තියෙන්නේ. මෙතන රුක්කෝ පදේ ඒක වචනයි. ඒ නිසා මේ රුක්ක පදේ වර්ණගුණු විදියටම මේ චින්න පදේ වර්ණගලලා ලියන්න ඕන. ප්‍රථම ඒක වචනනේ. චින්න පදේ ප්‍රථම ඒක වචනයි. චින්නෝ. තේන රුක්කෝ චින්නෝ කියන එක සමානයි තේන රුක්කෝ චින්දීයි කියලා ලිව්වත්. පැහැදිලිද? හරියටිනේ. එතකොට තේන රුක්ඛා කියලා තිබුණා නම් එහෙම අපි මේ වාක්‍ය වෙනස් කරනවා. දැන් මේ වර්තමාන ඒවා මම වැඩි විස්තර කරන්න යන්නේ ඒවා පැහැදිලිනේ නේද? වර්තමාන කාලේ ඒවා මම හිතන්නේ ඉච්චර ගැටලුවක් නැතුව ඇති. ඒ නිසා අපි ටිකක් මේ අතීත කාලේ ඒවා වැඩිපුර කතා කරමු. එහෙමද වර්තමාන එකත් කතා කරන්න ඕනද? වාක්‍ය කීපයක්. දෙකම. තව මේ කියපු ටිකේ මොන හරි ගැටලු තියෙද? කියපු ටිකත් ගැටලු. හරි. දැන් අර ලියාගත්තු එක වහලා පැත්තකින් තියන්න. ඒ ටික සාමාන්‍යයෙන් මතක තියාගන්න මේකයි වෙන්න ඕන කියලා. හරි. අපි එහෙනම් මේ සෝදනම් පචති කියන එක ඉස්සල්ලාම හදාගමු. මේක අපි ගන්නවා තපියාවට තේන කර්මපදේ ඕදනං කියලා තියෙන එක ඕදනෝ කියලා ප්‍රථමාවට එනවා. පචති කියන එක පචති කියන එක ඊට පස්සේ මෙතන කර්මකාරක අංගය ඉස්සලා ලියා ගන්නවා. පච්චනේ ඒක ඉස්සලා ලියාගෙන කෙලවරට දාන්නේ මොකද්ද කියලා පස්සේ කල්පනා කරලා බලන්න. මේක ප්‍රථම පුරුෂ ඒක වචන නිසා ප්‍රථම පුරුෂ ඒක වචන අංගය එකතු කරනවා. පච්චති. පැහැදිලි? බලන්නේ මේ පදය උක්ත වුණ කර්ම පදය මොන. දැන් මේක දිහා බලන්න යන්න එපා. ඒක නෙවෙයි ඊට පස්සේ බලන්න ඕන මේ පදේ දිහා. මේක අනුව තමයි ක්‍රියාපදේ තියන්නේ. පැහැදිලිනේ? අපි මේක වෙනස් කරනවා. ක්‍රියාපදේ වෙනස් කරනවා රුක්කේ. රුක්කේ නෙමෙයි. ගස් කියන්න අමාරුයිනේ නේද? අපි පෝදනේ ද්විතිය බහුවචනේ මේ. පැහැදිලිනේ? ඔහු බත් පිසයි. එතකොට ඔහු විසින් ඕදනේ කියන පදේ ඕදනා කියලා බහුවචනයට යනවා. ඕදනා. දැන් මේක ඊට පස්සේ දැන් බලන්නේ මේ කර්ම, මේක කර්මකාරක වාක්‍ය. කර්ම කර්ම මේක කර්තෘකාරකනේ. කර්මකාරක වාක්‍යයේ කර්මපදයේ දිහා තමයි දැන් අපි බලන්නේ. එhmenam මේක ලියා ගන්නවා ප්‍රථම පුරුෂ ප්‍රතමා බහුවචනයි. එhmenam මේකත් ප්‍රතමා බහුවචන ආඛ්‍යාතයක් වෙන්න ඕන. එhmenam මෙතෙන් එකතු වෙන්න ඕන ඡන්ති. පැහැදිලිනේ? පච්ඡන්ති. තේන ඕදනා පච්ඡන්ති. උඩ වාක්‍ය අපි වෙනස් කරනවා ත්වං කියලා. මේක ද්විතිය පදේ. ත්වං කියන්නේ දැන් ත්වං අම්හ තුම්හ ශබ්ද මතක් කරගන්න. කොහොමද තුම්හ ශබ්දයේ වර්ණ ගීම තියෙන්නේ? ප්‍රථමාවි ඔව් ප්‍රථමා ඒක වචන දෙකයි. ඔව් බහු තුම්හි පදේ බහුවචනයි. ත්වං තුවං කියලා පදයකුත් වෙනවා. ඊට තවං පදේ ද්විතිය. ඔව් කොහොමද එන්නේ? ත්වං තුවං තුම්හි ද්විතියව තං තවං. ඊට පස්සේ මේ දෙකම ආයෙත් එනවා. හතරක් එනවා. එතකොට
තං කියන එක ද්විතියවට අපිට දීලා තං තවං තුවං තුනම ඒ තුන විතරයි.
ඔව්. ඊයේ පුළුවන් මේකත් ඊදෙන තැන් තියෙනවා. අපි ඒක නිසා මේ ද්විතිය පදේ වෙනකොට ත්වං නැතුව මේ තවං කියලා ද්විතියාවේ විතරක් තියෙන පදේ අපි දාමු. එතකොට පැහැදිලි වෙනවා මේක වෙනස. තවං. සෝ තවං පචති. ඔහු නුඹව පිසයි. පැහැදිලිනේ? කර්මකාරකයට ගද්දී සෝ පදේ තතියාවට ආවා තේන කියලා. තවං කියලා තියෙන එක ද්විතියාවට ආවා. ද්විතියන්නේ ප්‍රථමාවට ආවා. ත්වං. අන්න එතකොට මෙතන වෙනස් කරන්න ඕන. දැන් බලනවා මේ උක්ත උන කර්මපදේ මේ උක්ත කර්මය තියෙන්නේ මොන පුරුෂේද? මධ්‍යම පුරුෂ ඒක වචනේ. එහෙමනම් පච්ච කියන මේ කර්මකාරක අංගයට මධ්‍යම පුරුෂ ඒක වචන පදේ එකතු කරනවා. නෑ ඒ අතීතයේදී සියන්නේ. දැන් වර්තමාන කාලේ මතක් කරගන්න.
වර්තමානයේ
ඉන්න කොනේ අතීතෙට පස්සේ යන්න පුළුවන්. දැනට වර්තමානයේ ඉන්න නේද? එතකොට තේන ත්වං පච්චසි තේරුම ඔහු විසින් නුඹ පිසිනු ලැබෙහි. පිසිනු ලැබෙහි. පැහැදිලිනේ?
ඒකට කෑලි දාන්න බෑ නේ සර්. නුඹව නුඹට එහෙම කී කියා දාන්න බෑ.
නුඹ
මම
මේක ප්‍රථමානේ. ප්‍රථමාර්ථය කියන්න ඕන. එතන මේක බහුවචනයක දානවා. තුම් හේ. සෝ තුම් හේ. තෙපිව. පචති. එතකොට මේක කතර වෙනස් වෙන්නේ නැහැ. තේන තුම් හේ කියන කිතින් ඒ විදිහමයි වෙනස් වෙන්නේ නැහැ. ඔව් තුම්හාකං කියලාත් මෙතන දාන. අපි මෙතන තුම්හාකං දාමුනේ. ද්විතියවට තුම්හාකං දාමු. ද්විතියා පදේ. තුම්හාකං. මේක දුතිය ඈ. එතකොට මෙතන මෙතින්නේදී ප්‍රථමාවට එන්න ඕන තුම්හා කං කියලා තියෙන ဒုတိය පදේ ප්‍රථමාවට එන්න ඕන තුම්හි. එතකොට මේ තුම්හි කියන මධ්‍යම පුරුෂ බහුවචන පදේ දිහා බලාගෙන ක්‍රියාපදේ තියෙන්න ඕන බහුවචනෙ. පච්චත පැහැදිලි. එතකොට මෙතන අපි වෙනස් කරනවා අම්හ ශබ්දයක් දාලා. මාව කියලා ඒක වචනෙන් කියනවා නම් ဒုတိය ඒක වචනේ මොකද්ද? අහං ශබ්දෙයි අම්හ ශබ්දෙයි මං කියලා අපි දාමු. එතකොට මෙතෙන් නෙද්දි මොකද වෙන්නේ? අහං වෙනවා. අහං පච්චත කියන එක
පච්චාමි.
ඔව් පච්චමි නෙවෙයි පච්චාමි. මොකද මකාරයක් තියෙනවා නම් එතනක අපි කිව්වා අංගය අයන්නෙන් තියෙනවා නම් ඒක දීර්ඝ වෙනවා. අයන්නෙන් තියෙන අංග ආකාරාන්ත වෙනවා. එතකොට පච්චාමි. පැහැදිලිනේ. මෙතන අපි මේක බහුවචනට අදාලා නවත්තමු. එතකොට මේ ඔච්චර ඒවා කියුවෙ ඉතින් ඒකත් කියලාම නේද? හරි. මයං
අම්මං.
ඔව්. මේක ဒုတိය කියලා මතක තියාගන්න. චතුත්ති චර්ටි වලත් අම්හාකම් පදේ තියෙනවා. මෙතන මේ ဒုတိයවෙන් තියෙන්නේ. සෝ අම්හාකම් පජති. ඔහු අපිව පිසයි. එතකොට තේන මම ඔව් මයං කියනකොට අපි මයං පදේ බහුල වේ දෙන නිසා මයං කියලා දාමු. මයං
පච්චාම.
හරිනේ. මෙතන එතකොට උත්තම පුරුෂ බහුවචන දෙන්න ඕන ක්‍රියාපදේ. දැන් ওই ටික පැහැදිලි වුණාද? ඒකේ තව ගැටලු තියෙන ඉතින් දැන් වෙලා ගියත් කමන්නේ අපිට ඔය කර්මකාරකේ නේද? ඒ ටික හරියට තේරුම් අරගෙන ගියොත් ඊට පස්සේ ගැටලු නැහැ නේ. ඒත් එක්කම දැන් මේ වගේ ආපහු කිතකයක් දාලා ওই විදියටම පද හදන්න පුළුවන්. කිතක පදේ දාලත් ඔය අර්ථම එන්න දාන්න පුළුවන්. හැබැයි කිතක පදේ යෙදෙනවා වර්තමාන කාලෙදී අතිශයින්ම අඩුයි. ඒ නිසා අපි ඒක දැනට කතා කරන්න ඕනේ නැහැ. හරිද? කිතකයත් යෙදিলা හදන්න පුළුවන්. මතක තියාගන්න තියෙන්නේ දැන් අර මේ තියෙන එහා පැත්තේ පච්චමාන කිය පදේ. කර්මකාරක වර්තමාන කාල කිතකය. ඔව් ඔව් පචීයමාන කියලා හදලා තියෙන්නේ. පච්චමාන කියලා ලියලා නැහැ. පච්චමාන පචීයමාන කියලා
පච්චමානත් එනවා සර්.
පච්චමානත් එනවා.
අයියා 6 වෙනි එකේ.
ඔව් ඒ විදිහටත් පද හදන්න පුළුවන්. කොහොමද? අපි උදාහරණයක් ගමු. තේන ද මේ ටිකේ ගැටලුවක් නැද්ද? ගැටලුවක් නැහැ නේ. මේ ක්‍රියාපද ටික පැහැදිලි. එහෙමනම් කර්මකාරක කිතකය කොහොමද යෙදෙන්නේ? අපි මෙතෙන්ද සෝදනම් පචති කියලා තියෙන එක අර විදියටම අපිට ගන්න පුළුවන්. තේන ඕදනෝ පචති කියන එක වෙනුවට අපි දැම්මනේ පච්චති කියලා. පච්චති කියලා දැම්මනේ ක්‍රියාපදයක්. ඒ අර්ථයමයි තියෙන්නේ. ඒ පච්චති කියන මේ ක්‍රියාපදය ඔව් පච්චති කියන ක්‍රියාපදයට එහා පැත්තෙන් ඒ කෙලින්ම තියෙන කිතක පදයක්. පච්චති එහෙම නැත්නම් පචීයති කියන ඒ ක්‍රියාපදයට කෙලින්ම එහා පැත්තේ තියෙන්නේ පචීයමාන පච්චමාන කියලානේ. අන්න ඒක ඒ එකක් මේ වෙනුවට යොදන්න පුළුවන්. පචීයමාන ඒක වචන නම් මේක ඒක වචන නම් පචීයමානෝ වෙනවා. බහුවචන නම් පචීයමානා වෙනවා. අපි මෙතන ඒක වචන නිසා පචීයමානෝ එහෙම නැත්නම් පච්චමානෝ පච්චමානෝ එහෙම නැත්නම් පචීයමානෝ පැහැදිලිනේ. ඊට පස්සේ මෙතන තේන අපි මේක මම වෙනස් කරන්නේ නැහැ, නිකන් හිතින් වෙනස් කරගෙන කියාගෙන යමු. මම මෙතන ඕදනේ කියලා මේක බහුවචනෙට දානවා. එහෙම වුණොත් තේන මෙතන ඕදනා කියලා බහුවචනෙට ඉන්න ඕන. ප්‍රථම බහුවචනයි. පච්චති කියලා තිබ්බේක නම් පච්ඡන් පච්ඡන්ති වුණා. මේක පච්චමානා වෙනවා. පච්චමානෝ නෙවෙයි පච්චමානා වෙනවා. පැහැදිලිද? මෙතෙන්න මං තවං කියලා දැම්මුත් මධ්‍යම පුරුෂ ඒකවචනේ දැම්මුත් තවං කියලා මෙතන තේන ත්වං පච්චසී කියලා ක්‍රියාපදය ආවනේ. පච්චසී කියන එක වෙනුවට මෙතෙන්න මොකක්ද දෙන්න ඕන? පච්චමානෝමයි. මොකද කිතක පදේ ඒකවචන තියෙන හැමතැනකම පච්චමානෝ කියලා එනවා. බහුවචන තැන් වල පච්චමානා කියලා. කිතකයේදී අර හයක් හැදෙන්නේ නැහැ. දෙකයි හැදෙන්නේ. පැහැදිලිද? කිතකෙන් දාන එක ලේසි එනන් නේද? ඈ ක්‍රියාපදෙන් දානවට වඩා ඉතින් හයක් මතක තියාගන්න ඕන. ඊට වඩා මේක දෙකයිනේ නේද? ඒ වුණාට වෙයි. භාග්‍යතුන් වහන්සේ කිතකෙන් විතරක් නෙවෙයි මේ දේශනාවේ තියෙන්නේ. ඒ නිසා ඉතින් අපි අර ටිකක් දැනගෙන ඉන්න ඕන. හරි. එතකොට මෙතන තුම්හාකං කියලා තිබුණා නම් මේක ප්‍රථමාවට එද්දි ත්වං කියලා එනවා. සෝ තුම්හාකං පචති කියලා තියෙනවා. ඒක තේන ත්වං කොහොමද? නෑ නෑ පච්චත පච්චත හරිනේ. ත්වං තුම්හි බහුවචන තුම්හි නම් පච්චත. මෙතෙන් දෙද්දි පච්චමානා. මොකද තුම්හි පදේ බහුවචන නිසා පච්චමානා වුණා. පැහැදිලි නේද? මෙතෙන් අහන් නැතුව මං කියලා දානවා. සෝ මං පචති. ඒතර මෙතෙන් දෙද්දි තේන අහං පච්චාමි. මෙතෙන් නම් පච්චමානෝ ඒකවචන නම් ඒකවචනින් තියෙනවා. මෙතන මයං වුණා නම් පච්චමාන. එච්චරයි එකේ මතක තියාගන්න තියෙන්නේ. කිතකය. ඒක නම් ලේසි. හරි. වර්තමාන තමයි. කතෘකාර්කෙත් ඒ විදිය. පචමානෝ කියලා තියෙනවා නම් ඒකෙදී දැන් සම්බන්ධ තියෙන සෝ කියන පදෙත් එක්කනේ. කතෘපදෙත් එක්කනේ. සෝ ඕදන පචති එහෙම නැත්නම් පචන්තු. මෙතන බහුවචන වුණා නම් තේ ඕදනං පචන්ති. මෙතන පචන්තා. මෙතන ත්වං ඕදනං පචසි. මෙතන පචන්තු. ඒක වචන. තුම් හේ ඕදනං පචත. මෙතන පචන්තා. පැහැදිලිනේ. ඒකත් ඒ විදිහමයි. හරි. ටිකක් මහන්ති. එහෙනම් අපි ඉතිරි පැත්ත අතීත පදේ තව චුට්ටකින් ටික විනාඩි දෙකකින් නේද.
ඒක
මේ ටික කීපයක් තමන් හැමෝම තම තමන් හදලා සිංහල තේරුමත් ලියාගෙන එහෙම කරන්න ඉතින් එතකොට ඉතින් බලන්නේ නැහැ සමහර විට මම හැබැයි අහනවා ඒ නිසා හදාගෙන ඉන්න
අහලා බැරි වුණත් මොකවත් කියන්නේ
නැහැ හදලා මම ඉතින් මොකුත් කියන්නේ නැහැ ඒක තමයි හැදුවොත් ඉතින් මට ඉතින් ඒකේ ලාභිකුත් වාසියකුත් නැහැ නේද හැදුවා නැහැ කියලා මගේ කුසලයේ දැන් ඉතින් කරන කුසලයේ සිද්ධ වෙලා ඉවරයි නේ ඒක නිසා ආශ්මුගුල්ලා ඉතින් ඒක ගැහැදුවොත් තමන්ට තී සිංහල අර්ථත් එක්කම ලියලා මේවා කරගන්න. එහෙමනම් අතීත කාලෙකත් ඒ විදිහට ඉක්මනට හදාගෙන යමු. අද අභ්‍යාසයක් කරන්න බැරි වෙයිද? විස්තරේ අපි කතා කරන් යමු. කමන්නේ. බලමු අභ්‍යාසිකුත්. ඉතින් ඇත්තටම මේ ටික හරියට මේ අකරගත්තොත් අභ්‍යාසේ කරන්න අවශ්‍යත් නැහැ. නේද? කරන්න අවශ්‍යත් නැහැ. කමන්නේ අපි ඉතින් අභ්‍යාසෙත් කතා කරන් යමු. මේක ඉස්සෙල්ලා හොඳට කාරණාව තේරුම් ගන්න එපා යනේ. අභ්‍යාසේ කරන්න කිදී ඊට පස්සේ පුළුවන්. ගණන් ක්‍රමයක් දැනගත්තම මොන විදිය ගණන් දුන්නත් හදන්න පුළුවන් වගේ නේද? ඉතින් මේක හරියට දැනගත්තොත් ඊට පස්සේ වාක්‍ය අපිට හදා ගන්න පුළුවන්. ඉතින්ලා මෙන්න මේ ටික වෙන් කරගන්න එක තමයි ප්‍රධානම වටිනාම දේ. මේ ටික හරියට වෙන් කරගන්න එක. ඒක තමන් දක්ෂ වෙන්න ඕන. හරි. මේකේ අපි අර්ථත් කියමු බලන්න අන්තිම එක. සෝ අම්හාකං පචති කියලා තියෙනවා. සෝ අම්හාකං පචති. ඔහු අපිව පිසයි. කර්මකාරකයට දානවා ක්‍රියාපදේ දාලා කොහොමද? තේන මයං පච්චාම එහෙම නැත්නම් පච්චමාන තේරුම කියමු බලන්න මේකේ කර්මකාරක වාක්‍යය අපි පිසිනු ලැබෙමු පැහැදිලි නේ හරි එහෙනම් ඒ විදිහට අනිත් ඒවත් ඒ විදිහට ගලපලා සිංහල ඒවා ටිකත් ලියන්න එකක් හරි එක වාක්‍යයක් හරි මේ විදිහට සම්පූර්ණ ලියාගත්තොත් ගොඩක් වටිනවා. ඉතින් මේ දෙකම කිතකයක් එක්කම ලියා ගන්න. ඉස්සරහින් සමානයි කියලා කිතක පදේ දාලා ලියා ගන්න. එහෙම දාගත්තම ගොඩක් ලේසි. හරි. අපි එහෙනම් අතීත පදේ හදමු. මේක සිංහල තේරුමයි කිතකයයි දෙකම එකට අපි බලාගෙන යමු. මේ පච කියන පදයෙන් හැදෙන කිතකය අපි අතීත කිතකය දැන් අතීත කාලෙදී අපි ගන්නෙ දැන් වර්තමාන කාලෙදී ගත්තේ වර්තමාන කිතකේනේ අතීත අර්ථයක් නම් තියෙන ක්‍රියාපදේ අපි ගන්නෙ අතීත කිතක මෙතන අර්ථය කියන්නේ අතීත කිතකය අන්න අතන තියෙන්නේ අර තියෙන්නේ අටවෙනි එකේ කර්මකාරකේ හදද්දී ඒකට ගන්නෙ අතීත දැන් මේක තමයි ගන්නෙ අපි වර්තමාන කිතකේ විදියට වර්තමානයේ කතෘකාරකිතකයේ විදිහට කතෘකාරක අතීත කිතකය කර්මකාරක අතීත කිතකය විදිහට මේක ගන්න. එතකොට පච කියන ධාතුවෙන් හැදෙන වර්තමාන කිතකය තමයි මේ තියෙන්නේ. වර්තමාන නෙවෙයි කතෘකාරක කිතකය පච ධාතුවෙන් හැදෙන කතෘකාරක අතීත කිතකය. කතෘකාරක අතීත කිතකය. එතකොට පච ධාතුවෙන් හැදෙන කර්මකාරක අතීත කිතකය තමයි අතන කිලවරී තියෙන්නේ අටවෙනි එකේ පචිත එහෙම නැත්නම් පක්ක කියලා. පැහැදිලි නේ? මේ පචිත වා කියලා පදයක් තියෙනවනේ. ඔය පදේ හැදුනේ කොහොමද? ඒකත් දැනගන්න ඕන. පදේ හැදෙන්නේ තවන්තු කියලා ප්‍රත්‍යයක් එකතු වෙලා. අතීත කාලෙදී ධාතුවට එකතු වෙනවා. යන්න ඇවිල්ලා තවන්තු කියලා කොටසක් මේක වර්ණගින්නේ ගුණවන්තු ශබ්දේ වගේ එතකොට හැදෙන්නේ පචිතවන්තු කියලා පචිතවන්තු මේක වර්ණගින්නේ එතකොට ගුණවන්තු ශබ්දේ වගේ ගුණවන්තු ශබ්දයේ ඒක වචනේ මොකක්ද ගුණවානි ඒ නිසා තමයි මේ ඉන්තු කැල වෙනුවට ආයන්නක් ඇවිල්ලා පචිත වා කියලා මෙතන තියෙන්නේ. ඒක වචනේ. ඔක බහුවචනෙට යද්දී ගුණවන්තු ශබ්දයේ බහුවචනේ වගේ පචිතවන්තෝ පචිතවන්තා එහෙමයි හැදෙන්නේ. දැන් පචිත වා කියලා ඒක වචනේ තිබුණාට බහුවචනෙට යද්දී පොඩ්ඩක් ඔන්න වෙනස් වෙනවා පචිතවන්තෝ පචිතවන්තා කියලා. පැහැදිලි නේ? ඒකත් මතක තියාගන්න. ශබ්දේ පචිත වන්තු කියලා එක ඕනනම් මෙතනින් මාකරි ලකුණක් දාලා මෙතනින් ඊට පස්සේ දීලා තියාගන්න මෙතනින් මෙන්න කිල්ලරි දාන්න පචිත වන්තු ශබ්දේ ඒක වචනේ කිය තමයි ඒක වචන තමයි මේ තියෙන්නේ පචිතවන්තු ශබ්දයේ ප්‍රථම ඒක වචන කියන උත්තර කියන්නේ ශබ්දයේ ප්‍රථම ඒක වචනේ මේ තියෙන්නේ ඒක බහුවචනේ තියෙන පචිතවන්තෝ පචිතවන්තා ඒ විදිහට අය දෙන්නේ කියන මතක තියාගන්න අපි මේක පොඩ්ඩක් වෙනස් කරලා හිමන දැන් කියාගෙන යමු බලන්න. කතෘකාරක වාක්‍ය. සෝ ඕදනම් පචිනේ. තේ කියලා આવොත් තේ ඕදනම්
පචින්සු.
හා පචින්සු. උත්තර දෙන්න ඕන අතනේ. පචුන් කියලා කියන්නත් පුළුවන්. පචින්සු. කතෘකාරක මේ කර්මකාරක ගැන හිතන්න කලින් අපි දැන් කතෘකාරක ටික ඉස්සලා බලමු. නේද ඒක බැරුව කොහොමයි නේද කර්මකාරකීට යන්නේ සෝ ඕදනම් පචි තේ ඕදනම් පචින්සු එහෙම නැත්නම් පචුන් ඒ වෙද්දී කිතකය වෙනස් වෙනවා සෝ ඕදනම් පචි කියලා තියෙන එකට සමානයි සෝ ඕදනම් පචිතවා කියන එක සෝ කියන පදේ දිහා බලාගෙන තමයි පචිතවා කියලා තියෙන්නේ ඇයි උක්ත කත්‍රෝ දිහා බලාගෙන මේක කත්‍රෝකාරක කිතකයන් නිසා උක්ත කත්‍රෝ දිහා බලාගෙනයි පචිතවා කියලා තියෙන්නේ එතකොට තේ කිව්ෙද්දී මේක බහුවචනෙට යනවනේ. ඕදනම් මෙතන ක්‍රියාපදේ වෙනස් වෙනවා පචින්සු කියලා. අරක වෙනස් වෙනවා කිතකය වෙනස් වෙනවා පචිතවන්තෝ එහෙම නැත්නම් පචිතවන්තා කියලා. පැහැදිලි නේ? ඊට පස්සේ මේක වෙනස් කරනවා ත්වං කියලා. ත්වං ඕදනම් කොහොමද ක්‍රියාපද ඉන්නේ? අතීත ක්‍රියාපද. ත්වං ඕදනං පචෝ. මේක වෙනස් වෙනවා ඒක වචනෙට. පචිතවා. පචිතවා. වැදෙදීනේ. තුංහි ඕදනං පචිත්ත. මෙතනනම් පචිතවන්තෝ. අහං ඕදනං පචින්. මෙතන කිතකය පචිතවාමයි. මයං කියලා වොත් මයං ඕදනං
පචින්
පචින් හ. එහෙම නැත්නම් පචින් හ. අතන පචිතවන්තෝ. පැහැදිලිද දැන් කතාව? තියෙනවා. පචිතවන්තෝ පචිතවන්තා. ගුණවන්ත ශබ්දේ වගේ. එතකොට ඒකේ මතක තියාගන්න තියෙන්නේ මේක කත්‍රෝකාරක කිතකයන් නිසා කත්‍රෝපදේ තියා බලාගෙනයි ඒ පිසිනවා කියන ක්‍රියාවේ කත්‍රෝ දිහා බලාගෙන තමයි වර්ණ ගන්නේ. පැහැදිලිනේ? හරි. මතක තියාගන්න තියෙන ඉතින් මේකටම සමානයි අර අර්ථය කියලා මතක තියාගත්තම. හරි. අපි එහෙමනම් දැන් කර්මකාරක පැත්තට හැරෙමු නේද? හරි. තේරුමත් ඒත් එක්කම මේ ටිකේ තේරුම අපි කියන්න ඕනේ. ඒ ටික හුරුයිනේ අපිට. පිසා ඔහු බත පිසයි. ඔහු බස බත පිසිති. නුඹ බත පිසහි. නුඹලා බත පිසහු. පිසහු නෙවෙයි මේක අතීත පිසූහ එහෙම කියලා ඉන්නේ. එතකොට මම බත පිසු වෙමි. අපි බත පිසු වෙමු. එහෙමනේ තියෙන්නේ. එතකොට කර්මකාරකයට යද්දී අපි ඒ ටිකේ අර්ථ බලා සිංහල අර්ථයත් එක්ක කියාගෙනම බලාගෙන යමු. අපි මේ සෝ ඕදනම් පචි කියන එක හදා ගන්නවා ඉස්සෙල්ලාම කර්මකාරකයට. කොහොමද? තේන මේක ඕදනෝ කරගත්තා. මෙතෙන් අපි ගත්තා කර්මකාරක අංගය. පච්චනේ. එහෙම නැත්තම් පචී. ඊට පස්සේ මෙතෙන් එකතු කරන්නේ ඊයන්. ඕදනෝ කියලා තියෙන්නේ ඒක වචන නිසා ඊයන්. හරිනේ. කිතකය විදියට එන්නේ පචිත කියන පදේ. එහෙම නැත්තම් පක්ක කියන පදේ. කොහොමද එතකොට ඒක එන්න ඕන? ඒක වචනයෙන් කියමු බලන්න.
පචිතෝ.
පචිතෝ. එහෙම නැත්තම් තේන ඕදනෝ පචිතෝ. එහෙම නැත්තම් තේන ඕදනෝ පක්කෝ. ඔහු විසින් බත පිසිනා ලද්දේ. ඔය දෙකේම අර්ථය ඔහු විසින් බත පිසිනා ලද්දේ. මතක තියාගන්න ඕනේ ඒක. කොහොමද හැදුනේ? හරිනේ නේද? අපි එහෙමනම් මේක පොඩ්ඩක් වෙනස් කරනවා. ඕදනං කියන එක බහුවචනෙට ගන්නවා. ඔක්කොම ලියන්න ඕනේ කියාගෙන ගියොත් ඇති. ඕදනේ කියලා බහුවචනෙට ගන්නවා. සෝ ඕදනේ පචි. එතකොට තේන ඕදනා. ඕ පචි බහුවචනෙට නෙන්න ඕන. අතීත බහුවචන.
පචි.
මේකෙන් කියමු බලන්න පච්ච කියන එකෙන් ආවොත් පච්චින්සු. දැන් මේ පද හදාගන්න විදිය මතක තියාගන්න. දැන් පච්ච කියන එකට ඉන්සු එකතු වුණාම මොකද වෙන්නේ? මෙතන තියෙන අයන්න අයින් වෙනවා. මේ යන්න එකතු වෙනවා. ඒක හරි ලේසි. මෙතන පච්චින්සු.
පච්චුම්.
එහෙමත් හැදේ. හරි. හරිනේ නේද? හරි. එහෙමනම් තේන ඕදනෝ තේන ඕදනා පච්චින්සු. එහෙම නැත්තම් කිතකය
පචිතා.
ඔව් පචිතා. එහෙම නැත්තම් පක්කා. බහුවචනනේ. මෙතන බහුවචන නම් අරකත් ඕදනා කියලා තියෙනවා නම් අතන පක්කා. ඕදනා පචිතා. හරිනේ. ඊට පස්සේ අපි මේක වෙනස් කරනවා. තවං කියලා. තවං අපි තවං කියලා ගමුකෝ. ဒုတိය පදේ, තුම්හ පදේ. මෙතෙන් වෙද්දි තේන මෙතන ඔව් තවං කියලා තිබ්බේ. මේක ඒතකොට තවං වෙනවා. තේන තවං මෙතන ඕ පච්චෝ එහෙම නැත්නම් පචියෝ. ඉතින් පචියෝ කියලා පදයක් නම් ඉතින් තියෙනවද දන්නේ. ඉතින් බුද්ධ දේශනාවේ තියෙනවා නම් ඒ වගේ පදයක් අපිට ගන්න පුළුවන්. අපි දැන්ට මේක ඉගෙන ගන්න නිසා කතා කරගෙන යමු. පච්චෝ කියලා ගන්නත් පුළුවන්. පචියෝ කියලාත් ගන්න පුළුවන්. එතකොට කිතක එන්නේ කොහොමද? මෙතන ඒක වචනනේ. පචිතෝ ඒක වචන නම් පචිතෝ. එහෙම නැත්නම් පක්ක කියන එක ගත්තොත් පක්කු. මෙතෙන් අපි ගන්නවා බහුවචනි. තුම්හාකං. එතකොට මෙතන තේන තුම්හි පචිත්ත. පචිත්ත නෙවෙයි. ඔව් පචිත්ත. තේන තුම්හි පචිත්ත. කිතකේ නම් පචිතා. එහෙම නැත්නම් පක්කා. තේරුමක් කියමු බලන්න. ඔහු විසින් ඔව් තේපි පිසින ලද්දේ ලැබුවෙහු. පිසිනු ලැබුවෙහු. පිසින ලද්දේහු. එහෙම කියනවද මන් දන්නේ. හරි. පිසිනු ලැබුවෙහු කියලා අපි කියමු. එතකොට මෙතෙන් අපි ගන්නවා මං කියලා. මම කියන අර්ථය මාව. සෝ මං පචි. මෙතෙන්දී තේන අහං
පචි. පචි පචි.
ඔව් තව එකක් හැදෙනවා.
පචි මං.
ඔව් පචි යින්.
පචි
එහෙම නැත්නම් පච්චින්.
පචි පචි.
එතකොට කිතකය විදිහට නම් ඒක වචනයි. ඔව් අහං මෙතන අහන පචිතෝ. එහෙම නැත්නම් පක්කු. මෙතෙන් අපි ගන්නවා අම්හාකං. මෙතෙන් දෙද්දි තේන මයං පච්චිම්හා පචීයිම්හා. හරි. කිතකය නැත්තම් පක්කා. තේරුමක් කියමු බලන්න. අපි පිසිනු ලැබුවෙමු. පිසිනු ලැබුවෙමු. අන්න ওই ටික තමයි හොඳට උරු කරගන්න ඔය දැන් කියපු ටික. ඉතින් දැන්
පාඩම් කර මෙවක හොයාගන්න බැරිුණා කාලේදී.
කත්‍රෝ කර්ම ඒ ටික වෙන් කරගන්න. ඉතින් ඒවා කලින් මේ නිසා තමයි මුල්ම කාලේ හොඳට කියලා දුන්නේ. ඒක වෙන් කරගන්න පුළුවන් වෙන්න ඕන. හරි. අපි හිමනා ඉක්මනට අභ්‍යාසයට යම්. පුළුවන් තරම් ඉක්මනට ඉවර කරන්න බලමු. නැත්නම් අභ්‍යාසෙ ඉතිරි වෙනවනේ ඒකයි. නේද? අපි අභ්‍යාසෙ අපහු මේ කතාව මතක තියාගන්න ඕන. මේ කිතක පද විශේෂණ විදියටත් යෙදෙනවා. නාමයක විශේෂණ විදියට මේ පචිතවා ඒ කිතක පද යෙදෙනවා. දැනට මේක ගැන එච්චර හිතන්න යන්න එපා. මේ කත්‍රූකාරක අතීත කාල කිතක ගැන දැනට එච්චර හිතන්න යන්න එපා. මොකද මේ අභ්‍යාසී නැහැ. අභ්‍යාසී නැති නිසා අවශ්‍ය නැහැ. ඉතිරි ඒවා ටික මතක තියාගන්න. හරි. දැනට මේ දෙනුමට ඉතින් දැනගන්න ඕන නිසා මේ ඉතිරි ටික කියාගෙන යද්දි පැහැදිලි කරන්න ලේසි නිසා ඒකත් කිව්වේ. නැත්තම් ඒ වගේ පද ඊදිලා තිබුණේ නැහැ මේක. හරි. අපි එහෙමනම් මේ වාක්‍ය ටික බලද්දි මතක තියාගන්න ඕන. නාම පදයක විශේෂණයක් විදියට එතකොට මේ කිතක පද යෙදෙන්න පුළුවන්. අතීත කිතකත් යෙදෙන්න පුළුවන්. වර්තමාන කිතකත් යෙදෙන්න පුළුවන්. අන්න ඒ තැනක
වාක්‍යයක පද තුන තියෙනවනම් කොහොමද මේ කිතක?
හරි අපි ඒ ටික වෙන් කරලා කතා කරන් යමු. එතකොට තේරෙනවා. පළවෙනි එකෙන් පටන් ගමු අපි. එහෙනම් අරිය විලාසයස 29 වෙනි අභ්‍යාසය.
කඤ්ඤාය පචිතං වත්තං සුනකේන බුද්ධං වරි. කඤ්ඤා විසින් පිටින රදවත බල්ලා විසින් අනුභව කරන කෑවේ.
ඔව් අනුභව කරන ලද්දේ වෙයි කියලා යන්නේ. දැන් උතන අපි ඉස්සෙල්ලම වෙන් කරගන්න ඕන වාක්‍ය අපි එකක් අපි වෙන් කරගමු. ඔක්කොම ඉතින් මේ විදිහට කතා කරන්න ගැටලු අමාරුයි. කඤ්ඤාය කියන පදේ තියෙන්නේ මොන විභක්තියෙන්ද? තතියාවෙන්. ඔතනදී මේ වාක්‍ය සම්පූර්ණ වාක්‍ය ගත්තම මේක කර්තෘකාරක වාක්‍යද කොහොම වාක්‍යද? හරි, අපි බලමු මොකද දැන් හෝති කියන ක්‍රියාපදේ මෙතන තියෙන්නේ. උනේ මොකක්ද? බත කන ලද්දේ වෙයි කියලා තියෙන්නේ. අපි ඕක එතකොට වාක්‍ය ටිකක් පැහැදිලි කරගමු මොකද්ද මේ තියෙන්නේ. මෙතන තියෙන්නේ අතීත කාල කර්මකාරක කිතක දෙකක් තියෙනවා නේ. කඤ්ඤාය බත්තං සුනකේන බුත්තං හෝති. එතකොට බලන්න තියෙන්නේ මේ කඤ්ඤාය කියන පදේ තතියාවෙන් තියෙන්නේ. තතියා විසින්, විසින් කියලා අර්ථයන්නේ මෙතන තියෙන්නේ. එහෙමනම් මෙතන බලන්න ඕන මේ එතන ප්‍රථමාවෙන් තියෙන්නේ බත්තං කියන පදේ. මේ වාක්‍යයේ බත්තං කියන පදේ තියෙන ප්‍රථමාවෙන්. ක්‍රියාපදයක් තියෙනවා හෝති කියලා. හෝති බත වෙයි කියන එක තමයි වාක්‍ය. බත්තං හෝති බත වෙයි. මොන බතද? කන්‍යාව විසින් පිසනා ලද බත. පිසීමට ලක් වූ බත. දැන් ඒ නිසා තමයි මේකට කර්මකාරක කිතකයක් කියලා කියන්නේ. දැන් මේ බත පිසීමට ලක් වුණානේ. පැහැදිලි නේද? කවුරු විසින්ද? කන්‍යාව විසින් පිසීමට ලක් වූ, පිසීම ලැබූ බත. ඒ බතම තමයි බල්ලා විසින් කෑවෙත්. පැහැදිලිද? එතකොට සුනකේන කියන පදෙත් තතියා බුත්තං කියන එකේ තේරුම කන ලද්දේ. ඒත් මේ බතමයි. කෑම ලැබුවේ බල්ලා විසින් කෑමට ලක්ුණේ ඒත් බත. ඒකයි අර්ථය. පැහැදිලි නේද? එතකොට මේ බුත්තං කියන පදෙත් මේ බත්තං කියන පචිතං කියන පදේ, බත්තං කියන පදේ, බුත්තං කියන පදේ ඔක්කොම එකම විභක්තියෙන් ගිහින් තියෙනවා. පැහැදිලි නේ? පැහැදිලි නේද? ඒක වචනෙම තමයි. පචිතං කියන්නේ පිසිනා. ඈ, මේකේ විශේෂණේ නිසා. විශේෂණ පදේ. බත්තං කියන පදේ විශේෂණේ. එතකොට බුත්තං කියන පදෙත් ඒකේ විශේෂණේ. බල්ලා විසින් කාපු, ස්ත්‍රිය විසින් පිසපු බත කියන එකයි තේරුම. ඒ බත කියන පදේ විශේෂණ කරන්න තමයි ඉතිරි පද දෙකම ඇවිත් තියෙන්නේ. මේක එක කොටසක්. මේ කෑල්ලම අර බත්තං කියන පදයට විශේෂණයක්. සුණකේන බුත්තං කියන්නේත් ඒකටම විශේෂණයි. එතකොට බල්ලා විසින් කන ලද්දේ ඒත් ඒ බතමයි. පැහැදිලිනේ? එතකොට මතක තියාගන්න තියෙන්නේ මේ සුණකේන බුත්තං කියන කොටසත් මේ බත්තං කියන පදයටම විශේෂණ වගේ තියෙන්නේ. නපුංසක ලිංගය. නපුංසක ඒකත් මතක තියාගන්න. මේ නැත්තම් ဒုတိයද කියලා හිතන්න පුළුවන්. මේ බත්තං පදේ නපුංසක ලිංගයයි. චිත්තං ඡබ්දේ වගේ. චිත්ත ඡබ්දේ වගේ. චිත්තං කියලා තිබ්බා වගේ. අපි ඕක කොහොමද මේක ඕදන කියලා දෙමුත්? මෙතන බත්ත කියලා තිබ්බොත් නේ ওই ප්‍රශ්නේ ඉන්නේ. ඕදන කියලා අපි දාගන්නවා. කඤ්ඤාය පචිතෝ ඕදනෝ සුනකේන බුත්තෝ හෝති. එහෙමයි එන්න ඕනේ. කඤ්ඤාය පචිතෝ ඕදනෝ සුනකේන බුත්තෝ හෝති. ඕදන කියලා වෙනස් කරගත්තොත්. මොකද ඒක පුල්ලිංග ශබ්දයක්. ඕදන ශබ්දය. මෙතන මේ විශේෂණයක් විදියට ගිහින් තියෙන තැන්වල ක්‍රියාපද දාන්න බෑ. විශේෂණයක් විදියට යද්දී නාමපදයන් ඉදාන්න ඕනේ. මේ ක්‍රියාපදයේ මෙතිම දාන්න බෑ. අර අර්ථය සමාන වුණාට ඒ අවසාන ක්‍රියාවක් විදියට තියෙන තැනක ඒ වෙනුවට කිතකයක් දාන්න පුළුවන්. පැහැදිලි නේද? දැන් මෙදට ක්‍රියාපදයක් දාන්න බෑ. වාක්‍යයක අගනි ක්‍රියාපදේ තියෙන්නේ නේ. හරි.
අචීවාණේ නුත්ත.
බෑ. ඒ වර්තමාන කාලේ. මේක අතීත දැන් පිසූබතනේ. පිසූබත. කන්‍යාව විසින් පිසූබත අතීත කාලයි. පිතිනා ලදබත. කන්‍යාව විසින් පිසිනා බත කිව්වනම් අන්න පුළුවන්. කඤ්ඤාය පචීය මානං බත්තං. එහෙම නැත්නම් පචීය මානෝ ඕදනෝ. පිසිනු ලබන. ඒ කියන්නේ උයන අතරෙම බල්ලා කාලා. නේද? හරි. හරි නේද? ওই විදියට ඉතින් වාක්‍ය ඔක්කොම විස්තර කරගන්නවා නම් ඉතින් හොඳයි. ඉතින් මං හිතන්නේ අවුරුදු කීපයක් යයි එහෙම නොත් නේද? හරි. අපි ඊළඟ එකට යමු. ගිනතිරිය.
මොලිසේන ඉන්දියාමාන රුක්කෝ අනංගියන්ත උපරි
පතිස්සති. අපි ඉක්මනට වාක්‍ය ලියමුද? එක එක කෙනා ඇවිල්ලා ඉක්මනට මේ වාක්‍ය දැන් මේ උඩ ටික අපි ඔක්කොම මකමුනේ. එන්න කම්මැලි. ගේ මත කියන එක තමයි යතනේ.
ඔක්කොම කන්න
කයිද? ඔව් ඔක්කොම. අමාරුවෙන් ලියපු එක නේද?
ලියනකොට ඔය දෙන්නේ.
වාක්‍යක ඉස්සෙල්ලම මේ කොටස් ටික අපි වෙන් කරගන්න ඕන හොඳට. පැහැදිලිව වෙන් කරගන්න ඕන. ඊට පස්සේ මේවා කරගන්න ගැටලුවක් ඉන්නේ නැහැ. ආය දවසක් කතා කරන්න නම් ඕනේ නැති වෙයි මේක. අද මෙයා කරපම ඇති. ඉතින් ඉස්සරහ ටික ඇත්තටම අමාරු නෑ. ඉස්සරහ ටික යන්න පුළුවන් ටිකක් ඉක්මනට. මේ පාඩම තමයි ටිකක් වැඩි දුර විස්තර කරන්න තිබුණේ. ඊළඟට වාක්‍ය ලියමු බලන්න කියන ක්‍රියාව නෑ අපි ඒ වාක්‍ය දෙකක් කතා කරලා නවත්තමු ඊට පස්සේ මේ ඉතිරි ඒවා වුණ අපි කතා කරගෙන යමු ඊළඟ දවසේ අපි හැමෝම ඊළඟ පාඩමේ පොඩ්ඩක් කරනවා පුරිසේන චින්දිය මානෝ රුක්කෝ විශේෂණයක් විදියට අතීත කිතක කර්මකාරක කිතක යෙදෙන විදිය අතීත හෝ වර්තමාන හෝ කර්මකාරක කිතක යෙදෙන විදිය මේ පතිස්සති එතන වෙන අර්ථයක් පතිස්සති මත්තා නෙවෙයි නේ හරියට පතිස්සති අපි දැන් මේ මුල් වචන දෙක අත්හැරලා අර්ථය කියමු බලන්න මුල් දෙක නැහැ එහෙම නොත් රුක්කෝ ගේහස්ස උපරි පතිස්සති ගස ගේ උඩ වැටෙන්නේ අනාගත කාලනේ එතකොට දැන් ඕකේ උක්ත පදය රුක්කෝ කියන පදේ නේද පතිස්සති කියන්නේ අනාගත කාල ඒක වචන පදේ එතකොට දැන් මේ මුලින් තියෙන පද දෙකෙන් මොකද වෙලා තියෙන්නේ අර රුක්කෝ කියන පදේ විශේෂණ කරලා රුක්කෝ කියන පදේට විශේෂණව තමයි ගිහින් තියෙන්නේ පුරිසේන චින්දියමානෝ කියන එක මේක චින්දිය මාන කියද්දිම තේරෙනවා චින්දිය ඊය ඊය කියලා. ඔක චින්දිය ඇත්තටම චින්දිය මාන. එතකොට චින්දිය කියන එකේ තේරුම කපනු ලබන. හැදෙලි නේද? කපනු ලබන ඉතින් කැපීමට ලක් වෙන ගහනේ. ගහ නෙවෙයිනේ කවවත් කපන්නේ නේද? කපනු ලබන ගහ. පුරුෂයා විසින් කපනු ලබන ගස කියන එකයි අර්ථය. ගේ මත වැටෙනවා. ඉතින් ටික ඉතින් විස්තර කරන්න දෙයක් නැහැ. මෙතන රුක්කෝ කියන පදේ දිහා බලාගෙන තමයි චින්දිය මානෝ චින්දිය මානෝ කියලා ප්‍රථමාවින් තියෙන්නේ. අපි තව වාක්‍යයක් පොඩ්ඩක් වෙනස් කරලා ලියමු. පස්සාහි කියන්නේ බලව කියන අර්ථයේ ක්‍රියාපදයක්නේ, බලන්න කියලා. ඒ වගේ නියෝගයක් එහෙම කරන පදයක්. ඒතකොට මෙතන මොකද වෙලා තියෙන්නේ? රුක්ඛං කියන පදය තියෙන්නේ ဒုတိයාවේ. රුක්ඛං පදේ ဒုတိයාවෙන් තියෙන්නේ. එහෙමනම් අර චින්දීය මාන කියන කිතකයට ဒုတိයාවට එන්න ඕන. පුරුෂයා විසින් කපනු ලබන්නා වූ ගස බලව, ගස දෙස බලව. එතකොට ඒ මෙන්න මේ චින්දීය මාන ඒ වගේ කියන කිතකත් විභක්ති ඔක්කොගෙම වර නැගිනවා. තේරුණාද? පුරිසේන චින්දීය මානෝ රුක්කෝ ප්‍රතමාවි. පුරිසේන චින්දීය මානේ රුක්කේ බහුවචනේ. එතකොට රුක්කේ නෙමෙයි ප්‍රතමාන බහුවචන නම් රුක්කා. එතකොට චින්දීය මානා රුක්කා ගේහස්ස උපරි පතිස්සන්ති. එහෙම කියන්න පුළුවන්. ဒုတိයාවට ගත්තොත් ත්වං පුරිසේන චින්දීය මානං රුක්ඛං පස්සාහි. එහෙම නැත්නම් පස්ස. ඒක ဒုတိය බහුවචනෙට ගන්නවා නම් ත්වං පුරිසේන චින්දීය මානේ රුක්කේ පස්සාහි. එතකොට අපෞ තතියාව චතුත්ථී ඒවටත් ගන්න පුළුවන්. ඉතින් ගසට ලැබීම ආදී ඉතින් කියන්න ටිකක් අමාරුයි. ඒ නිසා අපි ඒ තැනක පස්සේ වුණා වාක්‍යයක් දාලා තියෙන ගැළපෙන විදිහට අපි පස්සේ එකක් හදාගමු. ඒව වර්ණ ගීලා එහෙම එන විදිය. දැනට සාමාන්‍යයෙන් ඒකට මේකේ අර්ථය ওই විදිහට මතක තියාගන්න. ඒකට මේක විශේෂණයක් විදිහට චින්නෝ රුක්කෝ අතීත කිතකයක්. චින්නෝ චින්න කියලා පදේ දෙන්නේ. ඒකට අතීත කිතකයක් දැම්මොත් කැපූ ගස කියලා. දැන් චින්දීය මාන කියන්නේ වර්තමාන කිතකය. කපනු ලබන්නා වූ ගස, කපනු ලැබුවා වූ ගස කියනවනේ. චින්න කියලයි අතීත කිතකෙ හැදෙන්නේ. පුරිසේන චින්නෝ රුක්කෝ පුරුෂයා විසින් කපනු ලැබූ ගස ගේහස උපරි පතිස්සති. ගේ මත පති. වැටුනේ එහෙම මත. ඒක වැටුනේ කියන්නම ඕනෙත් නැහැ. වැටෙන්නේය කියන එක අපිට කියන්න පුළුවන්. එතන ඒක ගලපලා කියන්න පුළුවන්. වැටේ කියලා කියන්නත් පුළුවන්. පතති. කැපූ ගස වැටේ. ඔව්. ඒක තාම වැටෙනවා. කපලා ඉවරයි. ඒ වගේ අර්ථයෙන්. හරි. අපි එහෙමනම් ඉතිරි අභ්‍යාසයේ ඉතිරි කොටස ඊළඟ දවසේ කතා කරමු. අලුත්තර ව්‍යාකරණ කාරණාව ටිකක් අපි කියාගෙන යමු. අමාරුයි යගේ. දරා ගන්න බෑ. ඔළුවට බර වැඩි වගේද?
ස්වාමීන් වහන්සේ අමාරුයි.
මම ගැටුවන්නේ. ඊළඟ දවසේ අපිට එතකොට අභ්‍යාස දෙකටම යන්නත් පුළුවන් වෙයි. තව ටිකක් මේක පැහැදිලි කරගෙන මේ ඊළඟ දවසේ කරන එක හොඳයිද? දෙකක් වැඩි නම් අපි මේකම තව ටිකක් විස්තර කරලා අභ්‍යාසී ඊළඟ දවසේ කතා කරමු. කොහොමද පිරිසගේ කැමැත්ත? අභ්‍යාසෙම මේ වගේ වාක්‍යෙන් වාක්‍ය ටිකක් විස්තර ඇතුව කතා කරන එක හොඳයිද? එහෙම නැත්නම් ඊළඟ හරිය විලාසය සමා කොහමද හොඳ වාක්‍යෙන් වාක්‍ය
මම බාගේ ලිව්වේ
ගෝතම මන්තය සමා ටිකක් විස්තර තුව යන එක හොඳයිද ටිකක් ඉක්මන හොඳයි අපි එහෙමනම් ඊළඟ දවසේ අභ්‍යාසය ආපහු කතා කරන් යමු තුන්වෙනි වාක්‍යෙ ඉන්න. හරි. එහෙනම් අදට ඇති නේද? තව මොනවා හරි අමතර ගැටලු තියෙන ඉක්මනට අහන්න බලන්න.
ආ කල්ටි
ඔව් විස්තර අද බැරි වෙයි හිරාම්ම. අතීත කිතකයක් අතීත කිතකයක් උක්ත විශේෂණේ තමයි එතන උක්ත පදේ විශේෂණ කරන්න තියෙන අතීත කිතකයක් නෑ නෑ ඒ උක්ත විශේෂණ විදියට යෙදෙන්න පුළුවන් කිතකයක් කිතක පද එතකොට විශේෂණ පද විදියට යෙදෙන්න පුළුවන් ගෙනෙනු ලබන්නා වූ ඒකත් කිතකයක්. ඒ කිතක පදයක් එතකොට උක්ත පදයක විශේෂණයක් විදියට යෙදෙන්නත් පුළුවන් කර්ම පදයක විශේෂණයක් විදියට යෙදෙන්නත් පුළුවන්. නාම විශේෂණ නේ. කර්තෘ කර්මය කියලා කියන්නේ උක්තය කර්මය කියලා කියන්නේ නාම පදනේ. එතකොට මේ නාම පදයක විශේෂණයක් විදියට කිතකයක් යන්න පුළුවන්. අතීත කිතක විතරක් නෙවෙයි. වර්තමාන කිතකත් යන්න පුළුවන්. හරි නේද? එහෙනම් ඇති. තව මොනවා හෝ ගැටලු තියේද දැනට? හරි. එහෙනම් අපි අද දවසේදීත් අපි ඒ කරපු සෑම කුසලයක්ම ඒකාන්ත වශයෙන්ම අපි දැනට ඒ කරගෙන යන සාසනික කටයුතු සාර්ථකව කරගන්න, ඒ වගේම විශේෂයෙන්ම අපේ සීල සමාධි ප්‍රඥා ගුණධර්ම දිනු කරගන්න යම් බාධාවන් මොනවා හෝ තියෙනවා නම් ඒ සියලු බාධා දුරු කරගෙන අපි සෑම සියලු දිනාටමත් ඒ වගේම අපිට ධර්ම විනය කියා දුන්න අපිට පැවිදි උපසම්පදාවන් ලබා දුන්න ඒ අපේ ආචාර්ය උපාධ්‍යායන් වහන්සේලාට ඒ වගේම දෙමාපිය ඥාතිත මිත්‍ර ඒ වගේම ගුරුවර ආදී උදව් උපකාර කරපු සෑම සියලු දිනාටමත් සසරෙදි අපිට උදව් උපකාර කරලා තියෙන පින්බලාපොරොත්තු වෙන යම්තාක් පිරිසක් වෙනවද දැනට ඒ වගේ පින්බලාපොරොත්තු වෙන යම්තාක් සත්ව පිරිසක් වෙනවද ඒ සෑම සියලු දිනාටම තම තමන්ගේ සීල සමාධි ප්‍රඥා ගුණ ධර්ම දියුණු කරගන්න හේතු උපනිශ්‍රය වේවා. ඒ වගේම ඒ සීල සමාධි ගුණ දියුණු කරගන්න යම් බාධාවල් තියෙනවද අපිටත් ඒ වගේම මේ පින් අනුමෝදන් වෙන කාට හරි ඒ බාධාවන් දුරු කරගෙන ඉක්මනින්ම මේ ප්‍රතිපදා මාර්ගයේ පහසුවෙන් ගමන් කරලා ඉක්මනින්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න හේතු උපනිශ්‍රය වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා.